නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරුදින ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබාගෙන තියෙන්නේ මජ්ඣිම නිකායේ සතිපට්ඨාන සූත්‍රය. මජ්ඣිම නිකායේ වගේම දීඝ නිකායේත් සතිපට්ඨාන සූත්‍රයක් අන්තර්ගත වෙනවා. දීඝ නිකායේ එන සතිපට්ඨාන සූත්‍රයේ විශේෂත්වය තමයි ඇත්තටම ධම්මානුපස්සනා කොටසේ එන මග්ගපබ්බය කියන එක, නැත්නම් සත්‍යපබ්බය කියන එක. චතුරාර්ය සත්‍ය ගැන කියවෙන මේ කොටස සෑහෙන දීර්ඝව විස්තර කරලා තියෙනවා. මජ්ඣිම නිකායේ එන කොටස ඒක සංක්ෂිප්තව විස්තර කරලා තියෙනවා. ඒ හැරෙන්න මේ සූත්‍ර දෙකම සමානයි කියලා කියන්න පුළුවන්. ඉතින් සතිපට්ඨානය මේ සූත්‍ර දෙක හැරුණාම තවත් සූත්‍ර ගණනාවකම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර ගණනාවක් එකතු කරලා සතිපට්ඨාන සංයුක්තය වශයෙන් සංයුක්ත නිකායේත් සංග්‍රහ කරලා දක්වලා තියෙනවා. ඒ නිසා ත්‍රිපිටකය පුරාම සතිපට්ඨානය කියන එක බොහෝම ප්‍රබල මාතෘකාවක්. විශේෂයෙන්ම භාවනානුයෝගී පිරිස අතර අතිශයින් ප්‍රසිද්ධ මාතෘකාවක් තමයි සතිපට්ඨානය කියන එක. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්නේ කුරු කියන රටේ කම්මාස ධම්ම කියන නුවරදී. එතකොට කුරු කියන රටේ කම්මාස ධම්ම කියන නුවරදී තවත් සූත්‍ර ගණනාවක් දේශනා කරලා තියෙනවා. හරිය වාස සූත්‍ර එහෙමත් මේ දේශනා කරලා තියෙන්නේ ඒ කුරු කියන රටේ කම්මාස කම්ම කියන කම්මාස ධම්ම කියන නියම් ගමේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම ටිකක් ගැඹුරක් අවබෝධ කරගන්න පුළුවන් පිරිසක්, ඒ වගේම ප්‍රායෝගිකව මේ ධම හදාරන පිරිසක් එල්ල කරගෙන යම් යම් සූත්‍ර ඒ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ දේශනා කර වූ බවක් මේ සූත්‍ර දිහා බලනකොට කෙනෙකුට වටහා ගන්න පුළුවන්. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේත් තනිකරම ප්‍රායෝගික ධම්ම මාර්ගයක්, ප්‍රායෝගික නිවන් මාර්ගයක් බුදුරජාණන් වහන්සේ හෙළි කරනවා. මේ සූත්‍රය පටන් ගන්නෙම ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන්නේ, මහණෙනි ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා, නොවරදින මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය, මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස, මේ සත්වයින්ගේ චිත්ත පාරිශුද්ධිය පිණිස. ශෝක පරිද්දවානං සමතික්කමාය, මේ ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කරන්න, ඒවා අභිපවා යන්න, ඒවා සමනය කරන්න, මැඩ පවත්වන්න. දුක්ක දෝමනස්සානං අත්ථගමාය, දුක් දොම්නස් දුරු කළ දාන්න. ඊළඟට ඥායස්ස අධිගමාය, මේ භාගතුන් වහන්සේ පෙන්නන නිවැරදි මාර්ගය කුමක්ද කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගන්න, මාර්ගය හෙළි වෙන්න. අපි මුලදී හරියට මාර්ගයක් දන්නේ නැතුව එහෙම යනවා, මෙහෙ යනවා, අරය දිහා බලනවා, මෙයා දිහා බලනවා, ඒ වගේ බොහොම අවිනිශ්චිත ස්වභාවයක් තමයි අපේ ගමන සම්බන්ධයෙන් තියෙන්නේ. අපි ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන ගමන ආරම්භ කරනවා, ගමන යනකොට තාමත් අර තමන් තුළ විශ්වාසය ගොඩනැගිලා නැත්නම්, ඒ යන ඉලක්කය ගැන යම් නිවැරදි අවබෝධයක් නැත්නම්, නිවැරදි වැටහීමක් නැත්නම් අපිට ගමන ගැන ස්ථිර වශයෙන් කියා ගන්න බෑ. මෙන්න මෙතෙන්ටයි මම යොමු වෙන්න ඕනේ, මෙන්න මේකයි ඒකායන මාර්ගය, යා යුත්තේ මෙන්න මේ විදිහටයි, කළ යුත්තේ මෙන්න මේකයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වටහෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වටහා ගන්න පුළුවන් ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක්. ඒ වගේම මේ මාර්ගයේ වඩද්දි මෙන්න මේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ගය, යා යුතු ඉදිරි මාර්ගය මෙන්න මේකයි කියලා තමන්ට පැහැදිලි වෙන මාර්ගයක් තියෙනවා. ඥායස්ස අධිගමයි, අන්න ඒ ඥාය කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ කුමක්ද කියලා තමන්ටම ප්‍රායෝගිකව වැටහෙන ක්‍රමයක් තියෙනවා. නිබ්බානස්ස සච්චික්‍රියාය, නිවන්සෝ සාක්ෂාත් කිරීම පිණිස ඒකායන මාර්ගයක් තියෙනවා. ඒ කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන, ඒ තමයි මේ සතර සතිපට්ඨාන ධර්මයන්. ඉතින් එතකොට මේ වගේ අතිශය ප්‍රබල ප්‍රකාශයක් කරලා තමයි භාගතුන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්න පටන් ගන්නේ. ඉතින් එතෙන්දෙත් සතිපට්ඨාන හතරක් ප්‍රධාන කරගෙන බුදුරජාන් වහන්සේ මේ කාරණාව ඉදිරිපත් කරනවා. කායानुපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය, චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය. ඉතින් දැන් අපි කාලය ගත කරන්නේ කායානුපස්සනා සතිපට්ඨානේ. එතකොට කායානුපස්සනා, කයෙහි කය අනුව නැවත නැවත බැලීම කියලා කියන්න පුළුවන්, අනුපස්සනා කිරීම. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් කය ගැන ඉගෙන ගන්න විවිධ ක්‍රම තියෙනවා. පොත්පත් වලින් අපිට කය ගැන ඉගෙන ගන්න පුළුවන්, කාගෙන් හරි අහන්න පුළුවන්, දේශනාවකට සවන් දෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට නොඑක ආකාරයෙන් අපිට මේ කය ගැන ඉගෙන ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ අදහස් කරන ක්‍රමය තනිකරම ප්‍රායෝගිකව තමා විසින් මූලිකව තමාගේම කය නැවත නැවත නිරීක්ෂණය කළා, ඒ කයම විනිවිද දැකීමක්, ඒ කයේ යථා ස්වභාවය තමා විසින්ම අවබෝධ කර ගැනීමක්. ඒකටත් මේ බාහිර උපක්‍රම පාවිච්චි කළා, එහෙම නැත්නම් බාහිර මෙවලම් පාවිච්චි කළා කරන එකක් නෙමෙයි, තමන්ගේම හිතේ ඒකාග්‍රතාවය පාවිච්චි කළා තමයි මේ කය විනිවිද දකින්න උත්සාහන්ත වෙන්නේ, මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහන්ත වෙන්නේ. මේ තමන්ගේම හිතේ යම් යම් හැකියාවන්, ගුණ විශේෂයන් දියුණු කරගෙන අන්න ඒවා භාවිතයෙන්. අන්න ඒ බඳු අනුපස්සනාවක් තමයි එතකොට අපි මේ කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙකුට පොතින් පතින් ලොකු දැනුමක් තිබුණා කියලා කය සම්බන්ධයෙන්, එයාට නිවැරදි කය අනුපස්සනාවක් වැඩිලා තියෙනවා කියලා නිගමනය කරන්න බෑ. මොකද ඒක පොතින් පතින් ලැබපු දැනුමක්. එහෙම නැත්නම් අර හිත ඒකාග්‍ර කළා, ඒ හිතේ පවත්වන්න ඕනේ යම් යම් පසුබිමක් පවත්වලා ලබාගත් දැනුමක් නෙමෙයි, ලබාගත් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙමෙයි. ඒ වෙනුවට වික්ෂිප්ත මනසකින් පොතින් පතින් අනුන්ගෙන් අහලා එහෙම අරගත් දැනුමක්. ඉතින් ඒ නිසා අපි මේ කායානුපස්සනාව වඩද්දී බුදුරජාන් වහන්සේ කරුණු කීපයක් මතක් කරනවා. ඒ තමයි ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එතකොට මේ කායානුපස්සනාව වැඩි යුතු ආකාරය බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්ත වශයෙන් එක වාක්‍යයකින් මුලින් මතක් කරනවා. කොහොමද වදන්න ඕනේ? ආතාපි, කෙලස්තවන වීරයකින් යුක්තව. එතකොට මේ කායනුපස්සනාව වැඩිීමේ මූලික පරමාර්ථය එමනම් මේ කෙලස්තවන වීරයක් සහිතව කළ යුතුයි. පරමාර්ථය අපි ඉෂ්ට කරගන්න නම් කෙලස්තවන වීරයකින් ඒ කටයුත්තේ යෙදිය යුතුයි. එතකොට අපි වීරය පැත්තෙන් ගත්තොත් අපිට මේ කටයුත්ත සතියකින් සති දෙකකින් කළා නිම කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි, මේ සඳහා සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්, අවුරුදු ගණනාවක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩ වීරයක් පවත්වන්න අපි තුල සෑහෙන හැකියාවක්, කුසලතාවයක් අපි දිනු කරගන්න වෙනවා. ඒ නිසා හැමදාම අපි වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී අඛණ්ඩව භාවනාවක් කිරීම සඳහා අපි තුල යම් අඛණ්ඩ වීරයක් පවත්වන්න අවශ්‍යයි. අන්නේ වීරය ගැන එතකොට මෙතන සඳහන් වෙනවා, ආතාපි. ඒ වගේමයි මේ ගමන යනකොට විවිධාකාර බාධාවන් අප වෙතට පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ බඳු බාධාවන් මැඩපවත්වගෙන ඒවා උපක්‍රමශීලීව ජය අරගෙන අඛණ්ඩව තමන් මේ කරගෙන යන කටයුත්ත කරගෙන යන්නත් ලොකු වීරයක් අවශ්‍යයි. ඉතින් නිසා මේ වීරයේ සෑහෙන පැති කීපයක් මේ පැත්තෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේමයි අපි මේ කටයුත්තේ නියැලෙනකොට අර ප්‍රබල වීරයක් පවත්වනවා වෙනුවට ඒ කටයුත්තට ඌමනා කරන වීරය අත්‍යවශ්‍ය පමණට පවත්වමින් වීරය සමබර කරන්නත් අවශ්‍යයි. එහෙම නැත්නම් සමාධිය වැඩෙන්නේ නැහැ. ඒ නිසා වීරයේ යම්කිසි සමතාවයක්, අවශ්‍ය පමණට පැවැත්වීමක්, අඛණ්ඩව පැවැත්වීමක්, බාධා ජය ගැනීම සඳහා යෙදවීමක්, ඉතින් ඒ නිසා මේ ආතාපි කියන කාරණාවෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ සතිමා කියවම මේ අපේ හිත වර්තමානයේ කටයුතු කරන ගතියක් අපි මුලින්ම හදා ගන්න වෙනවා. අපේ හිත දිහා බැලුවම සාමාන්‍යයෙන් අතීතයේ ඔස්සේ ගිහිල්ලා ඒ අතීතයේ වෙච්ච දේවල් මතක් කර කර ඒවා ගැන සතුටු වෙමින් දුක් වෙමින් ගත කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි අනාගතයේ වෙන්න තියෙන දේවල්, කරන්න තියෙන දේවල් සැලසුම් කරමින් ඒවා ගැන සිහින මවමින් අනාගතයේ අතරමං වෙන ස්වභාවයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ අතීතයෙන් අනාගතයෙන් හිත මුදවලා වර්තමානයට හිත ගැනීම සතියේ මූලික පියවරක් වශයෙන් අපි හඳුනගන්නවා. අන්න ඒක අපි ඉෂ්ට කරන්න අවශ්‍යයි. එතකොට අන්න වර්තමානයේ සිහිය පවත්වන්න අපි උගෙන ගන්නවා. මේ බඳු වර්තමාන සිහිය එහෙමනම් අපි පවත්වමින් දැන් මේ කටයුත්ත කරන්න අවශ්‍යයි. තව ගුණයක් මෙතෙන්ට බුදුරජාන් වහන්සේ එකතු කරනවා, සම්පජානෝ කියලා. සතිමත් වීමම ප්‍රමාණවත් නැහැ. සතිමත් වුණාට පස්සේ ඒ සතිමත් වීම සඳහා අපි භාවිතා කරපු ඒ අරමුණ දිහා හොඳට විචක්ෂණශීලීව තොරතුරු දැනගන්නා ස්වරූපයෙන් විමසිල්ලෙන් ඒ දිහා බලන්නත් අවශ්‍යයි. මොකද අපිට මුලින්ම එහෙම විමසිල්ලක් විමසීමක් බැල්මක් කලන්න බෑ අපේ හිත එහාට මෙහාට පනිනකොට, අතීතයට අනාගතයට යනකොට, අරයම යා ගැන හිතනකොට. අතර මුලින්ම අපි සතිය පිහිටවනවා, වර්තමාන මොහොතේ සිහිය පිහිටවනවා. ඒ බඳු සිහිය පිහිටි සතියකින් දැන් මේ අපේ අවධානයට ලක් වෙලා තියෙන අරමුණ දිහා අපි බොහොම සියුම්ව බලනවා, විනිවිද යන බැල්මක් හෙලනවා. ඒතර ඒ අවස්ථාවේ මනස බොහොම සංසුම්. මනසේ කියවීම සම්පූර්ණයෙන්ම නතර වෙලා අපි මේ වර්තමාන වශයෙන් ඉස්සරහ තියෙන අරමුණ දිහා බොහොම විමසිලිමත්ව බලනවා. සම්පජානෝ විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. තොර හැකිතාක් අර හිතේ පැමිණෙන්න පුළුවන් විවිධාකාර ලෝභ සහගත ස්වභාවයන්, ඊළඟට රාග සහගත ස්වභාවයන් ඒවා බැහැර කළා. ඒ වගේම හිතේ පැමිණෙන්න පුළුවන් විවිධාකාර දුම්නස් සහගත ස්වභාවයන්, එපා වෙන ස්වභාවයන්, ද්වේෂ සහගත ස්වභාවයන් ඒවත් බැහැර කළා. පුළුවන් තරම් අපේ හිත මෙදහත්ව පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් භාගතුන් වහන්සේ මතක් කරනවා මේ කටයුත්ත කරද්දී, මේ සතිපට්ඨානය වඩද්දී හිතේ පවත්වා ගත යුතු. ඒ නිසා සතිය දිනු කරද්දී, සතිපට්ඨානය නිවැරදිව වඩද්දී මේ කාරණා කීපය ගැනත් අපි අපේ මනසේ යම් අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. එතකොට තමයි මේ කටයුත්ත සාර්ථකව කරගන්න අපිට පුළුවන් වෙන්නේ. එතකොට කායानुපස්සනාව ගැන අපි මේ දීර්ඝව කතා කරගෙන යන අවස්ථාවේදී අපි මුලින්ම කතා කරා ආනාපාන සතිය ගැන. කොහොමද මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය භාවිතා කරලා අපේ සතිය දිනු කරන්නේ, සිහිය දිනු කරන්නේ. ඊට පස්සේ ඒකම තව තව වර්ධනය කරලා එතන හුස්ම රැල්ලේ සියුම් සියුම් ලක්ෂණ දිනු කළා, මේ හඳුනාගෙන අපේ සම්පජඤ්ඤය කොහොමද දිනු කරන්නේ කියලා අපි යම් පමණකට සාකච්ඡා කළා. කෙටියෙන් ඕනනම් මතක් කරගන්නවා නම් මුලින්ම අපි නාසිකාග්‍රය අසල අපේ අවධානය පවත්වනවා. එතකොට වර්තමාන වශයෙන් සිද්ධ වෙන ආස්වාසය ගැන අපි හඳුනගන්නවා, වර්තමාන වශයෙන් සිද්ධ වෙන ප්‍රස්වාසය අපි හඳුනගන්නවා. හිත එහෙම හෙදුවනවා නම් ඕනනම් මෙනෙහි කිරීමකුත් කරනවා, හුස්ම ගන්නවා, හෙලනවා කියලා. ඉතින් පස්සේ හිත ටිකක් කීකරුනහම ඒ මෙනෙහි කිරීම නතර කළා, බොහොම සංසුම් මනසකින් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව ගැන පූර්ණ වශයෙන් දැනුවත් වෙන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න බුදුරජාන් වහන්සේ අපිව යොමු කරනවා තව ටිකක් මේ අරමුණ දිහා සියුම්ව දකින්න. මේ අරමුණ ස්වභාවයෙන්මත් හරිම සියුම්. ඉතින් එබඳු සියුම් අරමුණක තව තව සියුම් ලක්ෂණ, ගති ලක්ෂණ දැනගන්න නම් අපේ සතිය බොහොම තීව්‍ර සතියක්, තියුණු සතියක් බවට පත් වෙන්න අවශ්‍යයි. ඒ වගේමයි හිතේ හිත බොහොම කීකරු වෙලා සංසිඳිලා ඒකාග්‍ර වෙලා තියෙනත් අවශ්‍යයි. අපිත් ඉරියව්ව මාරු කරන්න යන්නේ නැතුව, අතපය හොලවන්න යන්නේ නැතුව, හිතේ සැක පහල කරගන්න යන්නේ නැතුව, හිත නිින්දට වැට ගන්න යන්නේත් නැතුව බොහොම සීරුවෙන් මේ කටයුත්ත කරන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් කියන්න ලේසි, කරන්න අමාරුයි. ඉතින් මේ පින්වතුන් ප්‍රායෝගිකව භවනාවේ යෙදලා තියෙනවා නම් දන්නවා මේ දේවල් සරලවයි වගේ තේරුණාට මේක කරන්න ගියාම තමයි මේවා කොයි තරම්නම් අමාරුද කියලා තේරෙන්නේ. ප්‍රායෝගිකව මේ බඳු දහමක් ප්‍රගුණ කරන්න ගිය කෙනෙකුට තමයි තේරෙන්නේ මේවා මේ කිව්වට මේ විදිහට හරිම අමාරුයි මේවා කරන්න. මේ සරල බවින් හැඟෙන්නේ මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පහසුයි කියලා. සරල බව නිසාම මේක අපහසුයි. ඒ වගේමයි සරල බව තුලින්මයි අපිට ගැඹුරට යන්නත් තියෙන්නේ. දියම්ස කෙනෙක් හිතනවා නම් මේ කමටහන් හරිම සරලයි, මෙච්චර දෙයකින් ගැඹුරකට යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ යා භාවනාව ගැන දන්න කෙනෙක් නෙමෙයි. නිවරදේව භාවනාවක් වඩපු කෙනෙක් අනිවාර්යෙන් දන්නවා කමටහන සරල වෙච්ච තරමට, සියුම් වෙච්ච තරමට, තියුණු වෙච්ච තරමට තමයි හිත මහා ගැඹුරකට අරගෙන යන්නේ. ගැඹුරු අවබෝධයක් දක්වා, ගැඹුරු විපස්සනා නුවණක් දක්වා අරගෙන යනවා ඒ බඳු සරල භාවයක් කරහා. ඉතින් ඒ වගේ මහා පුදුම ආශ්චර්යවත් බවක් මේ භාගවතුන් වහන්සේගේ ප්‍රායෝගික ධම තුල අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් ආනාපාන සතිය වඩද්දිත් අපේ හිත තව තව ඒකාග්‍ර කරලා අරමුණ සියුම්ව විමසනකොට ඔන්න අපිට වැටහෙනවා ඒක ඔන්න යම් අවස්ථාවකදී දිගයි, යම් අවස්ථාවකදී කෙටි, යම් අවස්ථාවකදී උණුසුම්, තවත් අවස්ථාවකදී සිසිල්, යම් අවස්ථාවකදී එකනාස්පුඩුකින් ඇතුල් වෙනවා, තවත් අවස්ථාවකදී වෙනත් නාස්පුඩුකින් ඇතුල් වෙනවා, යම් අවස්ථාවකදී එකනාස්පුඩුකින් පිට වෙනවා, තවත් අවස්ථාවකදී තවත් නාස්පුඩුකින් පිට වෙනවා. මේ ආදී වශයෙන් මේ සංසිද්ධියේ තියෙන සියුම් සියුම් පැති වෙනස්කම් අපිට තේරෙන්න පටන් ගන්නවා. මේක ගැන කිසිම පාලනයකුත් අපිට නැහැ. අපිට තියෙන්නේ බොහොම විවෘත මනසකින් මේ දිහා බලාගෙන ඉන්න, අධ්‍යයනය කරන්න. මේ කටයුත්තේ අපි නියැලෙන්න නියැලෙන්න අපිට මේ සංසිද්ධිය ගැන විවිධ පැති තේරෙන පටන් ගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා හොඳට ඒ සිහිය පිහිටියට පස්සේ මේ මෙතන තියෙන මේ ක්‍රියාවලිය ගැන හඳුනා ගන්න උත්සාහන්ත වෙන්න කියලා. මේ ක්‍රියාවලිය පටන් ගන්න හැටි, මේක ෂණිකව වෙනස් වෙන හැටි, ෂණිකව නැති වෙලා යන හැටි හඳුනා ගන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් යම්සි කෙනෙකුට මේ බඳු ක්‍රමයක් කරහා හිතේ ඒකාග්‍රතාවය දියුණු කරගත්තා නම් එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ කය නිරීක්ෂණයත් කරන්න. ඒ කියන්නේ ආනාපාන සතිය හරහාම දිගට යන්නත් ක්‍රම තියෙනවා. උදාහරණයක් වශයෙන් මජ්ක්‍ධිම නිකායේම ආනාපාන සති සූත්‍රයේ ඒ බඳු ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති කොටසේ ඇත්තටම ඒ 16 ආකාර සති මේ ආනාපාන සතියෙන් මුල් කොටස් 4 පමණයි විස්තර කරන්නේ. මොකද කයානුපස්සනා කොටසට අයත් 4 පමණයි අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් ආනාපාන සතියෙන් ඒකාග්‍රතාවයක් හදාගත්ත යෝගාවචරයෙක් ඒ ඒකාග්‍රතාවයම පාවිච්චි කරන්න පුළුවන් වෙනත් කර්මස්ථානයක් දිනු කරන්නත්. ඉතින් මේ සතිපට්ඨානයේ කයානුපස්සනා කොටස ගැන හොඳින් විමසලා බලන කෙනෙකුට වැටහෙනවා මේ කමඨාන් අතර යම්කිසි සම්බන්ධතාවක් තියෙනවා. එකකින් පටන් අරගෙන ඊළඟ කොටසට අපිට අවතීර්ණ වෙන්න පුළුවන්. ආනාපාන සතියෙන් පටන් ගන්නවා, ඊට පස්සේ ඕනනම් කෙනෙකුට ධාතු මනසිකාරයට පිවිසෙන්න පුළුවන්. ආනාපාන සතියෙන් පටන් අරගෙන ඕනනම් කෙනෙකුට ඉරියාපත වලට පිවිසෙන්න පුළුවන්. නැත්තම් ඉරියාපත වලින් පටන් අරගෙන ආනාපාන සතියට පිවිසෙන්න පුළුවන්. ඒ වගේ මේවා අතර යම් යම් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ප්‍රායෝගිකව මේක පුහුණු කරනකොට Tamanටම ඒබඳු සම්බන්ධතා යම් යම් පහසු ක්‍රම වැටහෙන්න පුළුවන්. මේක වැරද්දක් නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ආනාපාන සතිය විස්තර කළා. ඉරියාපත ගැන විස්තර කරනවා. ඇවිදීමේදී, හිටගෙන සිටීමේදී, ඉඳගෙන සිටීමේදී සතපෙනකොට සිහිය පවත්වන්නේ කොහොමද කියන එක ගැන විස්තර කරනවා. ඊට පස්සේ මේ අපි දිනු කරගත්ත සිහිය දවසේ එදිනදා කටයුතු වලටත් පතුරවමින් ඒ සෑම කටයුත්තකදීම අවධානය පවත්වමින් සතිය දිනු කරමින් තමන්ගේ ජීවිතේට මේ සතිමත් භාවය එක්කාසු කරගන්නේ කොහොමද කියන එක සම්පජඤ්ඤපබ්බෙන් විශේෂයෙන් මතක් කරනවා. මොකද අපි මේ වෙන් කරගත්ත කාල පරිච්ඡේදයකදී පමණක් කෙටි වේලාවක් සක්මන් භවනාවක නිරත වෙලා, කෙටි වේලාවක් පරයන්ක භවනාවක නිරත වෙලා මේ මුළු කාර්යය සාර්ථක කරගන්න බෑ. ඉතින් අපි එදිනදා ජීවිතයේ කරන කටයුතු වලදීත් කොහොමද මේ කටයුත්ත සිහියෙන් කරන්නේ කියලා අපි යම් උත්සාහයකින්, දක්ෂතාවයකින් කටයුතු කරන්න අවශ්‍යයි. මොකද අපි දන්නවා විශේෂයෙන් ගිහි පින්වතුන් කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ විවිධාකාර වගකීම් වල නිරත වෙනවා, රාජකාරී කටයුතු වල නිරත වෙනවා. ඉතින් එතකොට අපි සම්පූර්ණයෙන්ම අපි ඒ කරපු භාවනාව අමතක කරලා දාලා, සතිය අමතක කරලා දාලා වල්මත් වෙච්ච මනසකින් අපි කටයුතු කරනවා නම් එතකොට භාවනාවකට ඒක සුදුසු නෑ. ඒ නිසා අපි භාවනාවකදී දියුණු කරගන්න සතිය කොහොමද අඩුතරමින් අනිකුත් කටයුතු වලදී පවත්වන්නේ? එහෙමත් නැත්නම් අනිකුත් කටයුතුත් කොහොමද සතියෙන් කරන්නේ කියන එක ගැන අපි එහෙනම් අවධානය යොමු කරන්න අවශ්‍යයි. උදේට නැගිට්ටාම පාද දෙක පොළවේ වදිනකොට අපිට ස්පර්ශයක් දැනෙනවා. යම් සීතලක් දැනෙනවා. යම් උණුසුමක් දැනෙනවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු අපි මූණකට සෝද ගන්න මේ ඒ අදාළ නාන කාමරයට වැසිකිළියට අපි යනකොට අන්න එතෙන්ටත් අපිට අවධානය යොමු කරන්න පුළුවන්. දොර විවෘත කරද්දී එතන අවධානය යොමු කරන්න පුළුවන්. ඊළඟ දත් මදිනකොට ඒ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. මේ ආදී වශයෙන් අපි මේ සාමාන්‍යයෙන් නොසලකා හැරලා දාලා තියෙන අපි මේ දත් මදිනවා වගේ ක්‍රියාවක් ගත්තොත් අපි මේ බඳු ක්‍රියාවන් සාමාන්‍යයෙන් සිහියෙන් කරන්නේ නැහැ, සැලකිල්ලෙන් කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ වෙලාවේ වෙන වෙන දේවල් කල්පනා කරනවා. අතීතය ගැන කල්පනා කරනවා, කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා. මේ බඳු ස්වභාවයක් තියෙනවා. නමුත් දැන් අපි උත්සාහන්ත වෙනවා මේ අපි සාමාන්‍යයෙන් අතහැරලා දාලා තියෙච්ච මේ අතිශය සරල ක්‍රියාකාරකම්, අපේ එදිනදා ජීවිතේ අපි ඔහේ නිකන් පුරුද්දට කරපු ක්‍රියාකාරකම් පුළුවන් ද මට සිහියෙන් කරන්න, සතියෙන් කරන්න. අන්න එතකොට තමයි පොඩ පොඩ අපේ අසතිමත් බව දුරු වෙලා සතිමත් බව අපේ ජීවිතයට එකතු වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පටික්කුල මනසිකාරය. ඒ කියන්නේ අපි මේ කය ගැන හිතාගෙන ඉන්නේ මේක බොහොම ලස්සනයි, මේක බොහොම ප්‍රියයි, ප්‍රිය උපදවනවා, මේක බොහොම ශක්තිමත් කියලා බොහොම උජාරුවකින් අපි මේ කය ගැන හිතාගෙන ඉන්නවා. නමුත් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පටික්කුල මනසිකාරයක් නැත්නම් අසුභ භාවනාවක් කියලා දෙනවා. මේ කය සකස් වෙලා තියෙන ප්‍රධාන කොටස් නැත්නම් බොහොම ප්‍රකට පහසුවෙන් දැනගන්න පුළුවන් කොටස් 32ක් ඉස්සරහට අරගෙන ඒ කොටස් වල තමන්ගේ හිත හසුරවන්න කියලා උගන්වනවා. එතකොට ඒ කොටසක තියෙන පිළිකුල් ස්වභාවය, ඒකේ තියෙන වර්ණයෙන් බොහොම දුර්වර්ණ ස්වභාවය, ඊළඟට හැඩයෙන් බොහොම විකෘති ස්වභාවය, කෙනෙකුට ඒ වගේම දුර්ගන්ධ ස්වභාවය, මේ වගේ දේවල් අපිට පොඩ පොඩ තේරෙන්න වැටහෙන්න අර කය ගැන තිබිච්ච සුභ ආකල්පය, ඒ වැරදි සුභ ආකල්පය හිතෙන් බැහැර වෙලා මෙතන තියෙන යථා ස්වභාවය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ නිසා අපේ හිත රාග රක්ත වෙච්ච වෙලාවක, රාගයෙන් දැවෙන වෙලාවක එකපාරටම ආනාපාන සතිය, ධාතු කර්මස්ථානය වගේ කර්මස්ථාන වලට පිවිසෙන්නේ නැතුව කෙනෙකුට පුළුවන් අසුභ කර්මස්ථානයක් වඩන්න. ඒ තුලින් අර උත්සන්න වෙලා තිබිච්ච රාගය සංසිඳවගෙන නැවතත් හිත මධ්‍යස්ථ කරගෙන ඊට පස්සේ යන්න ආනාපානේ සතිය, ඕ යම් අනිකුත් කර්මස්ථානයක් වඩන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි මේ දිහා බැලුවාම මේ කායනුපස්සනාවේ විවිධ කර්මස්ථාන තුලින් අපේ හිතට ඒ අවස්ථාවට අනුකූලව ප්‍රයෝජනය ගන්න පුළුවන්. හරියට නිකන් මේ ආයුධ කට්ටලයක් වගේ විවිධාකාර ආයුධ තියෙනවා. මිටියක් තියෙනවා, කේතක් තියෙනවා, අපි හිතමු විදින එකක් තියෙනවා, ඇණයක් තියෙනවා. මේ වගේ තියෙන විවිධාකාර ආයුධ තියෙනවා. ඉතින් එතකොට ඒ කටයුත්තට අදාළ ආයුධය අපි තෝරගන්න අවශ්‍යයි. අපි දැනගන්න ඕනේ මේ ආයුධය කොතැනටද පාවිච්චි කරන්න කියලා. අන්න ඒ වගේ මෙතනත් කර්මස්ථාන රැසක් තියෙනවා. ඒ කර්මස්ථාන වලින් අපිට මේ අවස්ථාවේදී මගේ හිතේ දැන් පවත්න තත්වයට සුදුසු කර්මස්ථානය කුමක්ද කියලා එහෙනම් අපි තෝරගන්න අවශ්‍යයි. එතකොට කෙනෙක් ක්‍රමානුකූලව මේ විදිහට හිත දියුණු කරගෙන යනකොට අපි හිතමු ඕනනම් ආනාපාන සතියෙන් මෙයා පටන් ගත්තා. එයාගේ හිත ටික ටික ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හඳුනගත්තා. එතකොට දැන් එයාට පුළුවන් ආස්වාසයේ සිහියෙන් ඉන්න, ප්‍රස්වාසයේ සිහියෙන් ඉන්න. එතකොට ඇතැම් ආස්වාස දිග වශයෙන්, ඇතැම් ආස්වාස කෙටි වශයෙන්, ඇතැම් ප්‍රස්වාස දිග වශයෙන්, ඇතැම් ප්‍රස්වාස කෙටි වශයෙන් ඔන්න එයාට වැටහෙනවා. ඒ කියන්නේ එයාට දැන් ටික ටික හුස්ම රැල්ල දිහා බොහොම සියුම්ව බලන්න පුළුවන් හැකියාවක් දිනු වෙලා. ඉතින් හුස්ම රැල්ලේම උනත් ඊළඟට වන්නම් එයාට 10 ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇතැම් හුස්ම රැලි උණුසුම්, ඇතැම් හුස්ම රැලි සිසිල්. නැත්නම් ආශ්වාසයේ සිසිල්, ප්‍රශ්වාසයේ උණුසුම්. ආශ්වාසයේ සියුම්ව ඇතුල් වෙන ගතියකින් දැනෙනවා, ප්‍රශ්වාසයේ ටිකක් අපිටම නැත්නම් ආශ්වාසයේ ටිකක් ගොරෝසු ඇතුල් වෙන ගතියකින් වැටෙනවා, ප්‍රශ්වාසයේ ටිකක් සියුම්ව ඇතුල් වෙන ගතියක් වැටෙනවා. ආශ්වාසයේ නිකන් වදිනවා දැනෙනවා, ප්‍රශ්වාසයේ ඇතුල් වෙනවා දැනෙනවා. ඉතින් මේ වගේ යම් යම් බොහොම සියුම් 10 ලක්ෂණ උනත් මෙතනින් මතු කරගන්න පුළුවන්. ඇතම් වෙලාවට අපි පටික්කුල මනසිකාරය යෙදෙනකොට, අසුභ භාවනාව යෙදෙනකොට, කය ගැන විච්ඡේදනය කළ බලනකොට ඒ කොටස් වල අවධානය පවත්වමින් කාලය ගත කරනකොට කයටම හිත එන ස්වභාවයක් තියෙනවා. අපි කෙස්, ලොම්, නිය, දත්, සම්, මාස්, නහර, ඇට මිදුළු ඔය විදිහට අපි මේ කය දිහා බලාගෙන යනවා. මෙහෙම අපේ හිත හසුරුවමින් ඉන්නකොට, මේ කය ඇතුලේ පොඩ පොඩ අපි හිත හසුරවනකොට, නැත්නම් අපේ අවධානය හසුරවනකොට ඔන්න කයටම හිත එන ප්‍රවණතාවයක් තියෙනවා. දැන් අතන මෙතන දුවදුව හිටපු හිත, අතීතය අනාගතය අසුර කරපු හිත දැන් ඒවෙන් අත මිදිලා දැන් මේ කයට පැමිණෙන ගතියක් තේරෙන ගන්නවා. අන්න ඒ විදිහට මේ කයට පැමිණියාම මේ කයේ තියෙන තවත් සියුම් ලක්ෂණ තේරෙන්නත් පුළුවන්. කලින් නම් අපිට මේ දේවල් වැටහුනේ නැහැ. මොකද අපේ හිත සම්පූර්ණයෙන්ම බාහිරයේ තිබුණේ, එළියට ගිහිල්ලායි තිබුණේ. නමුත් දැන් ඔන්න හිත ඇතුළට ආවා, අපි ගාවට ආවා. ඒතර අපි ගාවට ආවට පස්සේ මේ කයේ තියෙන සියුම් සියුම් ක්‍රියාකාරකම්, ගති ලක්ෂණ අපිට වැටහෙන්න පුළුවන්. ඒතර මේ කයේ ඇතැම් වෙලාවට තද වෙන ගතියක්, ඇතැම් වෙලාවට මුරුදු වෙන ගතියක්, ඇතැම් වෙලාවට රළු ගොරෝසු ගතියක්, ඇතැම් වෙලාවට සිනිඳු ගතියක්, ඇතැම් වෙලාවට බර ගතියක්, ඇතැම් වෙලාවට සැහැල්ලු ගතියක්. මෙන්න මේ වගේ 10 ලක්ෂණ 6ක් අපිට හඳුනගන්න පුළුවන්. එක්කෝ තදයි නැත්නම් මුරුදුයි, එක්කෝ ගොරෝසුයි නැත්නම් සිනිඳුයි, එක්කෝ බරයි නැත්නම් සැහැල්ලුයි. එතකොට මෙන්න මේ ලක්ෂණ 6 අපි සාමාන්‍යයෙන් කියනවා පඨවි ධාතුවේ ලක්ෂණ කියලා. එතකොට මේ කයේ මේ පඨවි ධාතු ලක්ෂණ අපිට කෙනෙකුට හඳුනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි වාඩි වෙලා ඉන්නවා, වාඩි වෙලා ඉන්නකොට ඇතැම් තැන්වල තද ගති දැනෙනවා. එතකොට අපිට ඒ තද තැන්වලට අවධානය යොමු කරන්න පුළුවන්. ඇතැම් තැන් රළුවට වැටෙනවා. ඒ රළු ස්වභාවයට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඇතැම් තැන් බොහොම සිනිඳුවට වැටෙනවා. අපි හිතමු ඔන්න තොල් දෙක අතර බොහොම සිනිඳු දැනීමක් තියෙනවා. අන්න එතෙන්ට අපිට අවධානය යොමු කළා මේ සිනිඳු බව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට ඇතැම් වෙලාවට බර දැනෙනවා. අපේ වාඩි වෙලා ඉන්නකොට අපි ඉන්න ආසනය මත කොට්ටේ මත මේ උඩුකයේ බර එතන යෙදිලා තියෙනවා. පීඩනයක් ඇති කරලා තියෙනවා. අන්න එතකොට අපිට එතන බර හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ කයේ තියෙන මේ ගොරෝසු ගති, සිනිඳු ගති, තද ගති, මෘදු ගති, බර ගති, සැහැල්ලු ගති අපිට හඳුනා ගන්න පුළුවන් නම් අන්න එතකොට අපි එතනින් තේරුම් ගන්නවා මේ පඨවි ධාතුව තමයි මං හඳුනගෙන තියෙන්නේ. පඨවි ධාතුව කතා කරන්නේ පඨවි ධාතුවේ ලක්ෂණ හරහා. එතකොට යෝගාවචරයා මේ පඨවි ධාතුව කතා කරන භාෂාව ඉගෙන ගන්න අවශ්‍යයි. හරි ලස්සන්ට අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. ඒ තමයි ධාතුන්ගේ භාෂාව යෝගාවචරයා ඉගෙන ගත යුතුයි කියලා. ඉතින් අපි දැන් මේ තේරුම් ගන්නේ ධාතුන්ගේ භාෂාව. ධාතුන් මොන විදිහට කතා කරන්නේ කියලා. එතකොට පඨවි ධාතුව කතා කරන්නේ තද ගති, මෘදු ගති, රළු ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති. මෙන්න මේ ලක්ෂණ 6 හරහා තමයි පඨවි ධාතුව අපිට එයා ඉන්න බව ප්‍රකාශ කරන්නේ. එයා ක්‍රියාත්මක වෙන බව ප්‍රකාශ කරන්නේ. එතකොට ඇතැම් වෙලාවට අපිට වැටහෙනවා ගලන ගතියක්, වැගිරෙන ගතියක්. උදාහරණයක් වශයෙන් අපි අපේ කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔන්න දහඩිය වැගිරෙනවා අපිට තේරෙන්න ගන්නවා. එහෙම නැත්නම් කෙල වැක්කිරෙනවා තේරෙන්න ගන්නවා. කෙල උනනවා තේරෙන්න ගන්නවා. එහෙම නැත්නම් මේ රුධිරය සංසරණය වෙනවා, රුධිරය ගලනවා ඔන්න තේරෙන්න ගන්නවා. එතකොට අන්න අපි තේරුම් ගන්නවා මේ තියෙන්නේ වැගිරෙන ගතියක්. මේ තියෙන්නේ ගලන ගතියක්. ඒ වගේම ඇතම් කෙනෙකුට බොහොම සියුම්ම මේ කය පිඬු කරලා තියෙනවා. නිකන් එක කුට්ටියක් වගේ, එකට එක ඒකකයක් වගේ තත්ත්වයක් මේකේ තියෙනවා. අන්න එතන තියෙනවා පිඬු කරන ස්වභාවයක්. දැන් අපි දන්නවා සිමෙන්ති කුඩු ගොඩකට අපි වතුර ටිකක් දැම්මහම ඒ සිමෙන්ති කුඩු ගොඩ ඔක්කොම එකට ඇරිලා එක කුට්ටියක් බවට, එක ගුලියක් බවට පත් වෙනවා. එතකොට තියෙනවා මේ ඒ වතුරේ තියෙනවා යම්කිසි ආබන්ධන ලක්ෂණයක්. ඒකට පිඬු කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ පිඬු කරන ස්වභාවයත්, ගලන ස්වභාවයත් ආපෝ ධාතුවේ ලක්ෂණ. එතකොට අපේ මේ කයට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට ඇතැම් වෙලාවට මෙන්න මේ ගලන ගතිය අපිට හඳුනා ගන්න පුළුවන්. පිඬු කරන ගතිය හඳුනා ගන්න පුළුවන්. අන්න ඒක ඒ බඳු ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් නම් අන්න අපි තේරුම් ගන්නවා මේ වෙලාවේදී ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ආපෝ ධාතුව. ද්‍රව ස්වභාවය. ඊට පස්සේ ඇතැම් වෙලාවට මේ කයේ උණුසුම් ගති තියෙනවා. ඉතින් අපි දන්නවා අපිට උණ ගත්තාම දැන් හොඳටම උණුසුම්, කය උණුසුම්. එහෙම නැත්නම් මේ කයේ කොහොමත් නිකන් දැවෙන ගතියක් තියෙනවා. ඒ වගේමයි ඒ කියන්නේ සාමාන්‍ය සමහර දවසවල නිකන් ඇඟ පිච්චෙනවා වගේ දැවෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ ආහාර ජීර්ණය කරන්නත් යම්කිසි ප්‍රබල උණුසුමක් අවශ්‍යයි. ඇතැම් වෙලාවට අපිට ඔන්න මේ කය කොහොමත් ඉතින් පරිසරයට සාපේක්ෂව යම් උණුසුමක් තියෙනවා. අපි දන්නවා මේ කාලේ ඔය වසංගත රෝගය පරීක්ෂා කළ බලන්නෙත් මේ ඇඟට ඇඟේ උෂ්ණත්වය පරීක්ෂා කළ බලන. ඒ නිසා අපේ ශරීර උෂ්ණත්වයකුත් තියෙනවා. ඉතින් මේ විදිහට මේ කය නිරන්තරයෙන් මේ යම් මේ උණුසුම් සිසිල් ස්වභාවයන් වලට ලක් වෙනවා. අපි තවත් නිකන් සරල උදාහරණයක් ගත්තොත් අපි වාඩිලා ඉන්නකොට එකාතක් මත එකාතක් අපි තියාගෙන ඉන්නවා නම් ඒ එකාතක උණුසුම අනිත් අතට වැටෙනවා. එහෙම නැත්නම් අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සැලකුවොත් ආස්වාසය සිසිල්, ප්‍රස්වාසය උණුසුම් වශයෙන් සමහරට වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙකුට හඳුනා ගන්න පුළුවන් මේ කයේ තියෙනවා උණුසුම් සිසිල් ගති. උණුසුම් වීම, සිසිල් වීම තියෙනවා. මේ උණුසුම් සිසිල් ගති කෙනෙක් හඳුනා ගනිද්දී මේ වෙලාවදී අනන කෙනෙක් තේරුම් ගන්නවා මේ මම හඳුනගෙන තියෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය, ධාතු ලක්ෂණ තමයි මේ හඳුනගෙන තියෙන්නේ. ඉතින් මෙතනින් හැබැයි අදහස් වෙන්නේ නැහැ අපි මේ ලක්ෂණ හඳුනා ගන්නා මොහොතේදීම ඒ ලක්ෂණයේ අයිති කොයි කොයි ධාතුවටද කියලා යහුසුලුව හරියට නිකන් මේ යොමු කිරීමක් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ධාතු ලක්ෂණ ටික හඳුනා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මනස කල්පනා කරන්න උවමනා නැහැ. මනසින් කල්පනා කර කර ඒ ධාතුව කොයි කොයි ධාතුවටද මේ ආйти වෙලා තියෙන්නේ කියලා ඒව කල්පනා කරන්න අවශ්‍ය නැහැ. භවනා කරද්දී. භවනා කරද්දී මේ ලක්ෂණ හැකියතාක් හඳුනා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒව මොන ධාතුවටද ආйти උනේ කියන එක ඒ ඉතින් අපි දීපු අර්ථකථනයක්. නම් කිරීමක්. සම්නිවේදනයේ පිණිස අපි ඇති කරගත්ත යම් සම්මුතියක් එතන තියෙන්නේ. අපිට ප්‍රායෝගිකව මේ ධාතු ලක්ෂණ ටික හඳුනා ගන්න එක තමයි අපි භාවනාවදී කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ කයේ චලනය වෙන ස්වභාවයන් තියෙනවා. කම්පණය වෙන ස්වභාවයන් තියෙනවා. උදාහරණයක් වශයෙන් හුස්ම ගැනීමේදී උදරය ඉස්සරහට චලනය වෙනවා. හුස්ම පිට කිරීමේදී උදරය ආපස්සට චලනය වෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඒවා මේ වායු ධාරාවක් චලනය වීමක්. ඊළඟට ඇතැම් වෙලාවට අපේ මුඛයෙන් උඩට පැමිණි වාතයක් තියෙනවා. ඇතැම් වෙලාවට යටට ගලන වාතයක් තියෙනවා. විසිරෙන වාතයක් තියෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට මේ අපේ කය චලනය කරද්දී අතපය හසුරුවද්දී ඒ චලනය කිරීම සඳහා වාතය මුල් වෙනවා. වායෝ ධාතුව මුල් වෙනවා. ඒක මේ චලනය කිරීම, දරා සිටීම් මේ සියල්ලටම මුල් වෙන්නේ වායෝ ධාතුව. එතකොට අපිට යම් වෙලාවකදී වැටහෙනවා නම් කයේ කම්පණය වෙන ස්වභාවයක්, චංචල වෙන ස්වභාවයක් වායෝ ස්වභාවයක් අන්න එතකොට අපි තේරුම් ගන්නවා දැන් වායෝ ධාතුව තමයි මම හඳුනගෙන තියෙන්නේ. එයාගේ භාෂාව තමයි දැන් මම මේ තේරුම් ගන්නෙ. ඉතින් එතකොට මේ කය ගැන අවධානයෙන් ඉන්න එතකොට මේ ධාතු ලක්ෂණ කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. එතකොට බුදුරජාන් වහන්සේ ධාතු මනසිකාරය කොටසෙදි මතක් කරනවා පුණජ පරම්බික්කවේ බික්කු ඉමමේව කායං යථාඨිතං යථාපනිහිතං ධාතුසෝ පච්ච වෙක්කසි. යම් ආකාරයකට මේ කය පිහිටලා තියෙනවද ඒ අවස්ථාවේදී ධාතු වශයෙන් මේ කය හඳුනා ගන්නවා. එතකොට මෙතෙන්දී විශේෂ ඉරියව්වක් කියන්නේ නැහැ. ඕනම ඉරියව්වකදී මේ දේ කරන්න පුළුවන්. දැන් මම විස්තර කරේ ඉඳගෙන ඉන්නද්දී ඇවිදිනකොටත් මේ ධාතු ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කෙනෙක් සක්මනක් කරනවා. සක්මන් මළුවේ හාට මෙහාට ඇවිදිනවා. එතකොට එක පාදයක් ඔසවලා බිමට තියෙනකොට සමහරට ඒ පාදයේ බර දැනෙනවා. නැත්නම් ඒ පාදයේ සැහැල්ලුවක් දැනෙනවා. ඊළඟට විලුඹ පොළවේ වදිනකොට එතන තද ගතියක් දැනෙනවා. රළු ගතියක් දැනෙනවා. නැත්නම් උණුසුමක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. ඇතැම් වෙලාවට මුරුදු ගතියක් දැනෙනවා. වැලිවල සිනිඳු ගතියක් දැනෙනවා. ඉතින් මේ ඔක්කොම දැනගෙන තියෙන ධාතු ලක්ෂණ. ඊට පස්සේ පාදයේ චලනය වෙනවා. එතනන වායෝ ධාතුව. ආයතන පහළට පාත් කරනවා. එතනත් තව සමහරට උණුසුම් මේ පරගතියක් සැහැල්ලු ගතියක් දැනෙනවා. ඔන්න ආයි පට විධාතුව. ඉතින් මේ විදිහට මේ සක්මනේදිත් අපි හොඳට හිත ඒකාග්‍ර කරගෙන මෙනෙහි කිරීම නතර කරලා හිත සංසුන් කරගෙන නිහඬව මේ මුළු ක්‍රියාව දිහා සියුම්ව බලාගෙන ඉන්නවා නම් එතකොටත් මේ ධාතු ලක්ෂණ ටික මතු කරගන්න පුළුවන්. ඇත්තටම අපි සක්මන් භාවනාවකදී මෙතෙන්ට එන්න සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. මොකද අපි වම දකුණ කියලා, ඔසවනවා තබනවා කියලා තමයි හිත මෙල්ල කරගන්නේ. මෙනෙහි කිරීමක් සහිතව තමයි අපේ හිත මෙල්ල කරගන්නේ. මොකද තාමත් හිත හරි අකීකරුයි. අතීතයට යනවා, අනාගතයට යනවා, අතනට යනවා, මෙතෙන්ට යනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ බඳු හිතක් මෙල්ල කරගන්න මුලදී සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා. ඊට පස්සේ අපි මේ මෙල්ල කරගත්ත හිත තව තව මේ ලක්ෂණ සොයා බලමින් තියුණු කරගන්න අපේ සතිය තියුණු කරගන්න සම්පජඤ්ඤේ වඩා ගන්න උත්සාහන්ත වෙනවා. අන්නේ බන්දු සතිය සම්පජඤ්ඤේ දියුණු වෙච්ච මනසකට තමයි මේ ධාතු ලක්ෂණ වැටහෙන්න ගන්නෙ. ඒ හිත අතීතේට අනාගතේට දුවදුව කරන වැඩක් නෙමෙයි. ගොරෝසු මට්ටමක් නෙමෙයි, සිනිඳු මට්ටමක්, සියුම් මට්ටමක්. ඒ වගේම හිතේ හොඳ ඒකාග්‍රතාවයක් තියෙන මට්ටමක්. අනේ බන්දු පරිසරයකදී මේ ධාතු ලක්ෂණ සක්මනේදී වුණත් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්නකොට ඔන්න එයාට තේරෙනවා මේ කය ඍජුව තියෙනවා. ඔන්න කයේ බර මේ විරුඹට හොඳට තදින් දැනෙනවා. එතකොට ඔන්න බර හඳුන ගන්නවා. පටවි ධාතුවක් එතන ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු පොළවේ යටිපතුල් ස්පර්ශ කරනකොට එතන උණුසුමක් දැනෙනවා. සිසිලසක් දැනෙනවා. තෙත් ගතියක් දැනෙනවා. ඒවත් ඉතින් ධාතු ලක්ෂණ වශයෙන් කෙනෙකුට හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ ඇඳන් ඉන්න ඇඳුම් කය මත යම්කිසි ඇතිල්ලීමක් නැත්නම් පුංචි බරක් සැහැල්ලුවක් ඔන්න ඇති කරනවා. ඒකත් ඔන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඊළඟට තොල් එකිනෙක ස්පර්ශලා තිනවා. එතනත් අන්න සිනිඳු ගතියක් වැටහෙන්න පුළුවන්. ඊළඟට උදරයේ පිම්බීම හැකිලිම දැනෙනවා. එතනත් යම්කිසි චලන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. ඊළඟට හෘද ස්පන්දනය සිද්ධ වෙනවා. එතනත් චලන ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. මේ වගේ අපේ කයට හිත ටික ටික පැමිණිලා වාසය කරන්න වාසය කරන්න මේ කයේ නිරන්තරයෙන් සිද්ධ වෙන අන්නේ බඳු ධාතු ක්‍රියාකාරකම් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා මේ ධාතු කර්මස්ථානයේ ඉදිරිපත් කරද්දී. ඒ තමයි මේ ගව ඝාතකෙක් හරක් මරන තැනැත්තෙක්, එයා හරකෙක් මරලා ඊට පස්සේ ඒ කෑලි කපලා ඒ කොටස් වෙන් කරලා හතරමං හන්දියේකට අරගෙන ඇවිල්ලා මස් විකුණනවා. ඉතින් මිනිස්සු අර ඇවිල්ලා මස් ඉල්ලලා අරගන්නවා. ඉතින් ඒ අය මේ කොටස් දෙන්න කියලා කියනවා. ඇතැම් වෙලාවට නම් කළාම ඉල්ලනවා අර කොටස දෙන්න, මේ කොටස දෙන්න කියලා. ඇතැම් කෙනෙක් බර ප්‍රමාණයෙන් ඉල්ලනවා. ඉතින් අද කාලේ හැරෙනම් කිලෝ එකක් දෙන්න, කිලෝ දෙකක් දෙන්න කියලා ඔන්න මස් ඉල්ලනවා. එතකොට මේ තැනැත්තත් මස් විකුණනවා. ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා ඒ කලින් එයාට ඒ ගවයා ඝාතනය කරන වෙලාවේදී මරණ වෙලාවේදී තිබුණේ සත්ව සංඥාවක්. හරකෙක් ගවයෙක් කියන සංඥාවත් ආයේ මුලදී තිබුණේ. දැන් හැබැයි මස් විකුණනකොට දැන් ඒ බඳු ගවයෙක්ගේ හරකෙක්ගේ සංඥාවක් නැහැ. දැන් තියෙන්නේ මස් කියන සංඥාව. ඒකට ඒකාතකින් බැලුවාම අර පූර්ණ සංඥාමය වෙනස් වීමක්, මාරු වීමක් දැන් මෙතෙන්ද වෙලා තිනවා. මුලින් තිබුණා සත්ව සංඥාවක්, දැන් තියෙන්නේ මස් කියන සංඥාවක්. අන්නේ වගේ කියලා කියනවා මේ යෝගාවචරයත් මුලදී භාවනාව වඩන්න පටන් ගන්නකොට එයාට තිබුණේ සත්ව සංඥාවක්. එයා මම භාවනා කරනවා කියලා පටන් ගත්තා. මෙතන ඔන්න පුජ්‍යලයක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා, නැත්තම් පිරිමියෙක් ඉන්නවා, ගැහණියෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා, එහෙම නැත්තම් අපි හිතමු ස්වාමින්වහන්සේ නමක් ඉන්නවා, මෑණි කෙනෙක් ඉන්නවා. මේ වගේ ඉතින් අර අපි දීපු නම්ගම් වලින් තමයි අපි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. හැබැයි ධාතු කර්මස්ථානය ක්‍රමානුකූලව වඩාගෙන යනකොට අපි ඒ දීපු නම්ගම් ඔක්කොම හැලි හැලි යන්න ඕනේ. ඒවා දුර්වල වෙවි, ඒ ඔක්කොම බොඳ වෙවි ගිහිල්ලා ඒ අපි දීපු වටිනාකම් ඔක්කොම බැහැර වෙවි ගිහිල්ලා ධාතු මට්ටමකට අන්න හිත එන්න ඕනේ. මුලින් තිබුණ අර වගේ බොහෝම සම්මුති ස්වභාවයක්, අපි දීපු නම් ගම් වල පැටලිච්ච ස්වභාවයක් තිබුණා, ඒවා ලොකු කරගත්ත ස්වභාවයක් තිබුණා. හැබැයි ධාතු කර්මස්ථානය ක්‍රමානුකූලව කෙනෙක් වඩනකොට අර ඒ දීපු වටිනාකම් බැහැර ගිහිල්ලා බැහැර වෙලා ඊට පස්සේ අර ධාතුයින් වශයෙන් මේක දැකගන්න, අත්දැකගන්න කෙනෙකුට පුළුවන් වෙන්න ඕනේ. ඒ මාට්ටමකදී තමයි දැන් හිත බොහෝම සියුම්, ඒකාග්‍රතාවයේ සියුම්, ඒ වගේමයි සතිමත් භාවයේ සියුම්. ඒබඳු සතිමත් බවකින් ඒකාග්‍රතාවයකින් හඳුනා ගන්න පුළුවන් මේකේ තියෙන ධාතු ලක්ෂණ. තද ගති, මුරුදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සැහැල්ලු ගති, වැගිරෙන ගති, පිඳු කරන ගති, ගලන ගති, සිසිල් ගති, උණුසුම් ගති, කම්පණ වෙන ස්වභාවයන්, චලනය වෙන ස්වභාවයන් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. මේ වෙවිල්ල අතිශය සියුම් පරමාර්ථ මට්ටමක ලක්ෂණ කියලා කියන්න පුළුවන්. එතකොට අපේ හිත අර සම්පූර්ණ සම්මුති මට්ටමකින් අතමුදවලා, සංකල්පමය රාමුවකින් අතමුදවලා, අතිශය සරල, අතිශය සියුම් පරමාර්ථ මට්ටමක් හඳුනා ගන්න තත්ත්වය දක්වා සිඳු විය යුතුයි, තීක්ෂණ විය යුතුයි. ඒ බඳු මට්ටමකදී තමයි අපිට මේ ධාතු ලක්ෂණ ටික බොහෝම පිරිසුදුව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් කෙනෙක් මේ විදිහට ධාතු කර්මස්ථානයේ වඩනකොට දැන් එයාට තව තව සිතේ සම්පජඤ්ඤය දිනු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු එයා සක්මන් භාවනාවේ නිරත වෙනවා. සක්මන් භාවනාවේ ඔන්න මුලින් තේරුණේ එයාට තද ගති කීපයක් පමණයි. පොළවේ පාදයේ වදිනවා නම් තද ගතියක් තියෙනවා. මුලින් එයාට තේරුණේ එච්චරයි. හැබැයි තව තව එයා භාවනාව දිනු කරන්න ඔන්න එතකොට එයාට වැටහෙනවා දැන් මෙතන තද ගති පමණක් නෙමෙයි. මෙතන රළු ගතිත් තියෙනවා. මෙතන සිනිඳු ගතිත් තියෙනවා. මෙතන බර ගතිත් තියෙනවා. මෙතන සැහැල්ලු ගතිත් තියෙනවා. මෙතන ඇතැම් වෙලාවට තෙත් ගතිත් තියෙනවා. ඇතැම් වෙලාවට වියලි සිනිඳු ගත් මේ ගතිත් තියෙනවා. ඉතින් මේ විදිහට අර කලින් නොදකපු ධාතු ලක්ෂණ මේ භවනාව තව තව දියුණු වෙන්න සම්පජඤ්ඤය වැඩෙන්න එයාට හඳුනා ගන්න පුළුවන්. දැන් එයා මේ ලක්ෂණ හඳුනා ගනිමින් කාලය ගත කරනවා. අපි මේවට සාමාන්‍යයෙන් කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. පච්චත්ත ලක්ෂණ කියලා කියනවා. එතකොට මෙන්න මේ පෞද්ගලික ලක්ෂණ, ධාතුන්ගේ පෞද්ගලික ලක්ෂණ හඳුනා ගනිමින් එයා වාසය කරනවා. ඉතින් මෙහෙම කාලයක් දිනු කරන්න දිනු කරන්න එයාගේ හිත ක්‍රමානුකූලව මේ පච්චත්ත ලක්ෂණ වලින් මාරු වෙලා මේවා ඇතින පොදු ලක්ෂණ හඳුන ගන්න පටන් ගන්නවා. මේ තද ගතියක් ෂණිකව හටගත්තා, ෂණිකව නැති වෙලා ගියා. ආයෙත් තව තැනක තද ගතියක් ෂණිකව හටගත්තා, ෂණිකව නැති වෙලා ගියා. ඔන්න තව තැනක උණුසුම් ගතියක්, ඔන්න ඒකත් හටගත්තා, නැති වෙලා ගියා. තවත් තැනක සිසිල් ගතියක්, ඒකත් හටගත්තා, නැති වෙලා ගියා. තවත් තැනක ගොරෝසු ගතියක්, ඒකත් හටගත්තා, නැති වෙලා ගියා. තවත් තැනක සිනිඳු ගතියක්, හටගත්තා, නැති වෙලා ගියා. තව තැනක කම්පණය වීමක්, ඒකත් හටගත්තා, නැති වෙලා ගියා. මේ ආදී වශයෙන් මේ සියුම් සියුම් ධාතු ලක්ෂණ වලට තියෙනවා යම් පොදු ලක්ෂණ කීපයක්. ඒවා හටගන්නා ස්වභාවයෙන් යුක්තයි, ෂණිකව වෙනස් වෙලා වැය වෙලා යන ස්වභාවයකින්, ක්ෂය වෙලා යන ස්වභාවයකින්, නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. එතකොට මෙන්න මේ ස්වභාවයන් එයා දැන් හඳුනගන්න. මේවා තියෙනවා මෙන්න මේ සංකත ස්වභාවයක්, හටගැනීම් ස්වභාවයක්, ෂණිකව වෙනස් වීම ස්වභාවයක්, සහ ෂණිකවම නැති වෙලා ක්ෂය වෙලා වැය වෙලා යන ස්වභාවයක් තියෙනවා. දැන් එයා අන්න ඒක දකිමින් වාසය කරනවා. එතකොට දැන් ටික ටික මේ ධාතුන්ගේ අර තිබිච්ච පෞද්ගලික ලක්ෂණ මැකිලා යනවා, ඒ රේඛා මැකිලා යනවා, ඒ විචිත්‍රත්වය මැකිලා යනවා. ඔක්කොම නිකන් එක පොදියක් වගේ, අපි නිසරණේ නම් වචනයක් පාවිච්චි කරනවා නිකන් ගොජයක් වගේ ඔන්න කෙනෙකුට වැටහෙනවා. ඔක්කොම නිකන් එක පොදියක් බවට පත් වෙනවා. හැබැයි ඔක්කොමලා පෙන්වන්නේ එකම කතාවක්. හැමෝම නිකන් කම්පණය වෙනවා, කම්පණය වෙන ස්වභාවයක් තියෙනවා. හැමෝම නිකන් on off වෙන ස්වභාවයක් තියෙනවා. හැමෝම නිකන් ඇතුළේලා නැතිලා යන ස්වභාවයක් තියෙනවා. එන යන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක හඳුනා ගනිමින් එයා වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ධාතු කර්මස්ථානයේදී විස්තර කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අර මුලින් හොඳට ධාතු ලක්ෂණවල සිහිය පිහිටෙව්වා. ඒ ධාතු ලක්ෂණය හොඳින් හඳුනගත්තා. ඒකේ ක්‍රියාකාරීත්වය ඔන්න දැන් අපි හඳුන ගන්නවා. ඉතින් එතකොට මේ ධාතුන්ගේ ස්වභාවය ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් හඳුනගන්න. බොහෝම ෂණ භංගුරයි, අතිශය වේගයකින් මේවා ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් කෙනෙක් මෙහෙම වාසය කරනවා නම් තියාට තේරෙනවා මෙතන පුදුමාකාර අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. මේවා බොහොම ෂණ භංගුරයි. මේවා දිගට පවතින දේවල් නෙමෙයි. මේක ඉතාම සියුම්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේමයි මේ මෙතෙන්ට එන්නත් කලින් නැතම් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. දැන් මේ තමන්ගේ කියලා ගත්ත කය එයා පරිහරණය කරද්දී, ඒක විමසලා බලද්දී මෙතන මේ විවිධාකාර ධාතු ලක්ෂණයට වැටහෙනවා. ඉතින් ඒ බඳුම ධාතු ස්වභාවයක් තමයි මේ එළියෙත් තියෙන්නේ. එළියේ වෙනත් කෙනෙක්ගේ කියාගත්ත කයක් දිහා බැලුවමත් ඒ කයේ තියෙන්නේ මේ බඳුම ධාතු ස්වභාවයක්. මේ තමන්ගේ කියලා කියාගත්ත ධාතු ස්වභාවයමයි ඒ එළියේ තියෙන එළියෙත් ධාතු ස්වභාවයක්මයි තියෙන්නේ කියලා අන්න යාට වැටහෙනවා. ඒ වගේම ධාතුන් සම්බන්ධයෙන් අපි කතා කරද්දී එළියේ තියෙන මේ පණ නැති දේවල් වල ඒවැය පවා තියෙන ධාතු ලක්ෂණයක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. සුත මේ ණය විපස්සනාවකින් යාට වැටහෙන්න පුළුවන්. අනුමාන ඥානයකින් යාට වැටහෙන්න පුළුවන් මේ තමන්ගේ කායික කයේ තියෙන ධාතු ස්වභාවයමයි එළියේ තියෙන්නේ. ඒකටකින් මේක තව තව සිද්ධ වෙන්න එතකොට අර අපි දීලා තිබිච්ච වටිනාකම් ඔන්න දැන් අඩු වෙන්න පටන් ගන්නවා. මේ මගේ කය මේක තමයි වටින්නේ, මේක තමයි උතුම්, අනිත් අයගේ ඒවට වඩා මේක තමයි හොඳ කියලා අද අපි දීපු අදි වටිනාකම් අයින් වෙලා කොහෙත් තියෙන ධාතු ස්වභාවයක්, කොහෙත් තියෙන ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා අන්න අපේ හිත මැදහත් වෙන්න, ඒ හිතේ තිබිච්ච මාන්නය දුරු වෙන්න, ඒ වගේම හිත තව තව ප්‍රඥාවෙන් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මෙතන අපි පටන් ගන්නකොට තිබුණේ තනි කයක්, මගේ කයක්. දැන් හැබැයි ඒක අයින් වෙලා දැන් මේක ධාතු රසක්, ධාතු ක්‍රියාකාරකම් රසක් කියලා ඔන්න වෙනස් පැත්තකට අර තිබුණ ඝන සංඥාව බිඳලා ගිහිල්ලා දුර වෙලා ගිහිල්ලා මෙතන තියෙන හොදු ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා කෙනෙකුට වැටහෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට අපිට තේරෙනවා අර මුලින් අපි ගාව තිබිච්ච ඒ සංකල්පමය රාමුව බිඳ වැටිලා, ඒ පුද්ගල භාවය බිඳ වැටිලා, අපි ඒ ආරෝපණය කරගත්ත මමත්වය අයින් වෙලා දැන් හුදු ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙනවා කියලා ප්‍රඥාවක් මේ තැනැත්තා තුළ එනබ සිටින පුළුවන්. ඉතින් එතකොට මේක සාර්ථක වෙන්න සාර්ථක වෙන්න විශේෂයෙන්ම මේ ධාතුන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය හොඳට වැටහෙන්න දැන් මේ යෝගාවචරයට මේක වෙන් කළා දකින්න අමාරුයි. මොන මොන ධාතුවද මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනගන්න අමාරුයි. මොකද ඒ තරම් යහුසුලුව මේ දේවල් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් යාට දැන් තියෙන්නේ ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දිහා දකිමින් වාසය කරන්න. ඉතින් ඒ බඳු වාසය කිරීමක්, ඒ බඳු නිරීක්ෂණයක් එයා දිගට කරගෙන යනවා නම් මේ දියුණු වෙන ප්‍රඥාව, මේ දියුණු වෙන අනිත්‍ය සම්බන්ධ නුවණ තව තව වර්ධනය වෙනවා. එතකොට ඇතම් කෙනෙකුට මේ අනිත්‍ය ස්වභාවය නිසාම මෙතන දුකකුත් වැටහෙනවා. මොකද මේ නිරන්තරයෙන්ම මේ තරම් වේගවත්, අතිශය වේගවත් ඇතිවීම නැතිවීම ස්වභාවයකින් මේ මුළු කයම පෙළෙනවා. මේ මුළු ලෝකයම, මේ භෞතික ලෝකයම පෙළෙනවා මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවයකින් කියලා. මෙතන තියෙන මේ පෙළන ගතිය, මෙතන තියෙන මේ දුක් වූ ස්වභාවය, මෙතන තියෙන මේ මැඩපවත්වන ස්වභාවය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට අන්න යා මෙතන තියෙන මේ දුක්ඛ ලක්ෂණයත් හඳුන ගන්නවා. ඒ වගේමයි මේ දේ දකින්න මේක මට කිසිසේත්ම පාලනය කරන්න බෑ. මගේ පාලනයෙන් තොරයි මේ ක්‍රියාකාරීත්වය. මට ඕන වෙලාවට ඒ ධාතුව මතු කරගන්න බෑ. මම බලාපොරොත්තු වෙන ධාතු ලක්ෂණේ නෙමෙයි සමහරවිට මතු වෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා සමහරවිට ඔන්න පටවි ධාතුව දැන් ඉස්මතු වෙයි කියලා. එයා ඇවිල්ලා කතා කරයි කියලා. හැබැයි කතා කරන්නේ වෙන එක්කෙනෙක්. වෙනත් ධාතුවක් තමයි ඇවිල්ලා කතා කරන්නේ. එතකොට අපිට තේරෙනවා මේවා කොයි ධාතුව ඉස්සරහට ඒවිද, මූලිකත්වයේ ගණීවිද, කොයි ධාතුව ප්‍රකට වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට කිසි පාලනයක් නැහැ. ඒ වගේමයි මේ ප්‍රකට වෙච්ච ධාතුව කොයි වෙලාවේද ආයි අප්‍රකට වෙන්නේ, කොයි වෙලාවේද ඒක සම්පූර්ණව බිඳිලා අයින් වෙලා යන්නේ, බොඳ වෙලා යන්නේ, ඒ කාරණාව සම්බන්ධෙනුත් අපිට කිසිම පාලනයක් නැහැ. ඉතින් එතකොට කෙනෙකුට තේරෙනවා මේ මුළු ක්‍රියාකාරීත්වයම අපේ පාලනයෙන් දොරයි. මෙතන තියෙන්නේ යම්කිසි හේතුඵල ධමයක්. ඒ බඳු හේතුඵල ධමයකට අනුව මේක ක්‍රියාත්මක වෙනවා. මේ ධාතුන් සඳහා යම් යම් විශේෂයෙන් කය පැත්තෙන් ගත්තොත් එහෙම ආහාර ආදී ඒ හේතුන් තියෙනවා. ඒ හේතුන්ට අනුරූපව මේ කය ධාතු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතනත් අන්න කෙනෙකුට අනාත්ම ලක්ෂණයක් වැටහෙන්න පුළුවන්. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය කෙනෙක්ගේ හිතේ ක්‍රමානුකූලව වැඩෙන්න පටන් ගන්නවා මේ භාවනාවේ කාලයක් නිරත වෙනකොට. ඉතින් මේකේ යම්කිසි පරිණත මට්ටමකදී, මොහුකුරාගේ මට්ටමකදී මේ කය කෙරෙහි යම්කිසි එපා වීමක්, අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීමක්, නිබ්බිදාවක් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන්. එතකොට දැන් අර සත්ව සංඥා අයින් වෙලා, පුජ්‍යල භාවයන් දුර වෙලා, ඝන සංඥා දුර වෙලා, තිබිච්ච ඒ මෝහාන්ධකාරය අයින් වෙලා දැන් අන්න ප්‍රඥා ආලෝකයක් දැන් මේ හිතට දැන් ටික ටික වැටිලා. ඒ මට්ටමේදී මේ අල්ලගෙන හිටිය කය අතහැරිලා, එමත් නැත්තම් මේ කය සම්පූර්ණයෙන්ම නිකන් බිඳිලා ගිහිල්ලා, කලින් නිකන් ඝන වශයෙන් තිබිච්ච මේ කය දැන් රේඛා මැකිලා ගිහිල්ලා, දැන් එක තැනකට ගිහිලා මේක අර කලින් වගේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ඒ යම්කිසි සීමාවක් සහිත ඉරියව්වක් දැන් මේ යෝගාචරයට වැටහෙන්නේ නැහැ. මුළු කයම නිකන් කුඩු වෙලා විසිරිච්ච ස්වභාවයක්. හරියට නිකන් අර මේ රූපවාහිනියක channel මාරු කරද්දි අර සුදු කළු, ඉස්සර නම් අර සුදු කළු මේ රූපවාහිනිය වල channel මාරු කරද්දි ඉතින් මේක හොඳට ප්‍රකටයි. නිතරම අර ඩොට් 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 වැටෙනවා. අන්න ඒ වගේ දැන් සමහරවිට ඇතම් කෙනෙකුට මේ කය දිහා බලද්දි සම්පූර්ණයෙන්ම මේකේ ඝන ස්වභාවය බැහැර වෙලා, මේකේ හැඩය බැහැර වෙලා, සටහන බැහැර වෙලා, මේක හුදු ධාතු ස්වභාවයක්, ධාතු රාශියක් බවට පත් වෙනවා. ඉතින් මේ වෙලාවේ තව තව ඉතින් මේ නිබ්බිදාව තමයි දිනු වෙන්නේ. දැන් මෙයාට මෙතන සත්වේ පුජ්‍යලයේ කෙනෙක් ආත්මයක් පණවන්න විදිහක් නැහැ. මෙතන තියෙන හුදු ධාතු රසක්, අතිශය වේගයෙන් ඇතිලා නැතිලා යන ධාතු ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ කියලා මේ විවිධ පැතිවලින් ප්‍රඥාවත් නිබ්බිදාවත් අවදි වෙලා වැඩිලා මේ මුළු කය අතහැරෙන්න පුළුවන් හිතින්. එතකොට යා වේදනාවක් ඇල්ලුවෙත් නැත්නම්, හිතේ පහළ වෙනත් සංඥා ස්වභාවයක්වත් ඇල්ලුවේ නැත්නම්, හිත සම්පූර්ණයෙන්ම ලෝකේ කිසිවක් උපාදාන නොකර අත මිදෙන්න පුළුවන්. එතකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. යා දැන් අනිශ්චිතව මේ හිත පවතිනවා. ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැහැ. ඉතින් මේක කෙටි වෙලාවකට කෙනෙක්ට භවනාව වඩ아가ගෙන යනකොට වෙන්න පුළුවන්. නමුත් ඉතින් අර හිතේ තියෙන කෙලෙස් වල ඝන බාල ස්වභාවය නිසා, කෙලෙස් වල තියෙන බලවත් බව නිසා ආයෙත් ඉතින් හිත ගිහිල්ලා මොකක් හරි අල්ලනවා. අතකොට යෝගාවචරය තේරුම් ගන්නවා දැන් මේ බොහොම ප්‍රබල නුවණක් අවදි වුණේ. නමුත් මට තාමත් මේ ප්‍රබල නුවණ දිගට පවත්වන තරම් ශක්තියක් නැහැ. මේ හිත ප්‍රඥාවක් දියුණු වීම හරහා නිදහස් වුණා. මේ මුළු කය කෙරෙහි යථාව දර්ශනයක් පහළ වීම නිසා, යථාභූත ඥානයක් පහළ වීම නිසා ඒ ඇලීම් බැඳීම් දුර වෙලා උපාදාන අයින් වෙලා මේ හිත නිදහස් වුණා. නමුත් අවාසනාවකට තාමත් මේ හිතේ තියෙන කෙලෙස් වල ප්‍රබලත්වය නිසා ඒ උපාදාන කරපු දේවල්ම නැවතත් උපාදාන වලින් නිදහස් වෙච්ච දේවල්ම ආයෙත් ගිහිල්ලා උපාදාන කරනවා. අතහැරපු දේවල්ම ගිහිල්ලා ආයෙත් අල්ල ගන්නවා. දැන් යෝගාවචරය තේරුම් ගන්නවා මේ මෙබඳු විපස්සනා නුවණක් තව තව දියුණු කරන්න නම් නිවැරදි මාර්ගයකට මම අවතීර්ණ වෙන්න අවශ්‍යයි. මේක තව තව ප්‍රගුණ කරන්න අවශ්‍යයි. තව තව මේක වඩන්න අවශ්‍යයි. ප්‍රතිපදාවක් වශයෙන් දියුණු කරන්න අවශ්‍යයි. ඉතින් මේ කටයුත්ත සඳහා හිතට යම් ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. සියුම් සමාධිමත් බවක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි හිතේ සමාධිය පවත්වන්න නම් සීලයක් අවශ්‍ය වෙනවා. හිත වික්ෂිප්ත වෙනකොට, තමන්ට තමන් චෝදනා කරනකොට, අරයට මෙයාට මගෙන් වැරද්දක් වුණා කියලා හිත තමන්ට චෝදනා කරනකොට මේ කටයුත්ත සාර්ථක වෙන්නේ නැහැ. එහෙමනම් මේ කය හිත මේ කයත් වචනයත් හික්මවා ගන්න අවශ්‍යයි. එහෙනම් සීලයෙන් මේ කටයුත්තට අනුග්‍රහයක් කරන්න සිද්ධ වෙනවා. සීලයෙන් ලොකු ප්‍රයෝජනයක් ආරක්ෂාවක් මේ ගමනට ලැබෙනවා. ඒ බඳු නිවැරදි සීලයක් මත දියුණු කරන සමාධියක් හොඳට කල් අල්ල හිටින ගතියක්, හොඳට උපනිශ්‍රය සම්පත්තියක් ලබන ස්වභාවයක් තියෙනවා. ඒ බඳු ගතියක ඉඳලා දියුණු කරන ප්‍රඥාව අල්ල හිටින ස්වභාවයක් උපනිශ්‍රය සම්පත්තියක් තියෙනවා. ඒ නිසා මෙයා සීල සමාධි ප්‍රඥා කියලා කියන මෙන්න මේ ත්‍රිශික්ෂාව දැන් අවබෝධයෙන් යුක්තව අනුගමනය කරනවා. එයාට දැන් ආරෂ්ඨායක මාර්ගයක් හම්බ වෙනවා ප්‍රායෝගිකව. එබඳු ආරෂ්ඨාංග මාර්ගයක ගමන් කරන්න දැන් මේ යෝගාචරයා උත්සුක වෙනවා. එයා පටන් ගන්නවා. මොකද එයා දැන් අවබෝධයෙන්ම සීලයක තියෙන වටිනාකම තේරුම් අරගත්තා. අවබෝධයෙන්ම මේ සමාධියක තියෙන වටිනාකම, ඒකේ තියෙන ප්‍රයෝජනය හඳුනගත්තා. ඒ වගේම මෙබඳු විපස්සනා නුවණක තියෙන ප්‍රබලත්වය, විනිවිද යන ස්වභාවය, ඇස් අරවන ස්වභාවය මේ යෝගාචරය හඳුනගත්තා. ඉතින් තවදුරටත් සතිය තහවුරු කරගන්න, තවදුරටත් ප්‍රඥාව වඩා ගන්න, පවත්ව ගන්න මේ යෝගාවචරය මේ කය තව තව පරිහරණය කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කර්මස්ථාන වඩද්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා අත්තිකායෝතිවා පරස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. ඒ කියන්නේ දැන් මේ කය පරිහරණය කරන්නේ තවදුරටත් මේ කරගෙන යන ප්‍රතිපදාව දියුණු කරගන්න. ඒ සඳහා උපාය මාර්ගයක් වශයෙන්, උපකරණයක් වශයෙන් මේ කය පරිහරණය කරනවා. එතන මේ කයෙන්ම තමයි දැන් සතිය තව දියුණු කරගන්න උත්සාහන්ත වෙන්නේ. මේ කයෙන්මයි තව ප්‍රඥාව දියුණු කරගන්න, සම්පජඤ්ඤය දියුණු කරගන්න, විපස්සනා නුවණක් දියුණු කරගන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට එකතකින් මේ යෝගාවචරයාගේ එක්තරා අන්දමක චර්යාමය වෙනස් වීමක්, අලුතෙන් දැකීමක්, අර කලින් තිබිච්ච ලෞකිකත්වයේ මුල් වෙලා තිබුණ දෘෂ්ටි කෝණය බැහැර වෙලා දැන් ඊට වඩා නුවණක් මුල් වෙච්ච දෘෂ්ටි කෝණයක් දැන් එයාගේ හිතේ පහළ වෙලා. ඉතින් මේ ආකාරයෙන් දැන් කෙනෙක් දියුණු වෙනවා නම් අන්න එයාට පුළුවන් මේ ආරෂ්ඨාංග මාර්ගය තව තව දියුණු කරමින්, ආරෂ්ඨාංග මාර්ගයෙන් වඩමින්, මේ ප්‍රතිපදාවේ ගමන් කරමින් මේ හිත තව තවත් උපාදාන වලින් තොරව පවත්වන්න. උපාදාන වලින් තොරව ලෝයේ කිසුවක් ඇසුරු කරන්නේ නැතුව එයාට පවත්වන්න පුළුවන් නම් අන්න ඒක මෙයාගේ දැන් ඉලක්කය බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට මේ ධාතු කර්මස්ථානයේදීත් මේ අවස්ථා තුනක් ඒ නිසා හඳුනා ගන්න පුළුවන්. මූලික වශයෙන් සතිය වර්තමාන මොහොතේ පිහිටවීම, ඊට පස්සේ ඒ අවධානයෙන් ලක්වෙච්ච අරමුණ බොහෝම සියුම්ව විමර්ශනශීලීව බැලීම, ඒ හරහා එතන තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය, සමුදේවය ස්වභාවය හඳුනා ගැනීම, ඊට පස්සේ එතනින් ඒ නුවණ වෙන මේ එතනින් හට ගන්නා වූ විපස්සනා නුවණ තව තව දියුණු කරමින්, ඒ විපස්සනා නුවණ තව තව තීව්‍ර කරමින් ඉදිරි ගමන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම. ඉතින් ඒ නිසා අපි අදත් මේ ධාතු කර්මස්ථානයේ මුල් කරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් තොරතුරු ටිකක් සාකච්ඡා කළා. මේ පින්වතුන්ටත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන තමන් කරගෙන යන භාවනාවටත් මේ උපදෙස් එකතු කරගනිමින් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය හඳුනා ගනිමින් අපේ කරන පෞද්ගලික වශයෙන් අපි යෙදෙන භාවනාවත් දියුණු කරගන්න අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අපි අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි පැයක වගේ කාලයක ධර්ම දේශනාවේ නිරත වුණා. ඉතින් මේ පින්වතුන්ට අද ධර්ම දේශනාවෙන් හෝ එහෙම නැත්නම් තමන් වඩාගෙන යන භාවනාවේදී හෝ පහළ වෙච්ච යම් කිසි ගැටළු සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න යම් සම්මනක සාකච්ඡාවක නිරත වෙන්න දැන් අපිට අවස්ථාව ගන්න පුළුවන්. මයික් එක මියුට් වුණා ක්‍රිෂාන්ති, ඇහෙන්නේ
නැහැ. කීප දෙනෙක් අපේ සවිම් කර තිබෙනවා. දිනුෂා, ඔබට අවස්ථාව ලැබෙනවා. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් සියලු දෙනාටම දැන්. අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔකේ අන්න.
ස්වාමීන් වහන්සේ දැන් මම භාවනා කරගෙන ආනාපාන සතිය සියුම් වෙනකොට කය සංවේදනා දැනෙනවා. අර කියපු විදිහට ගොඩක් වෙලා ධාතු දැන් අතන ප්‍රශ්නයක් ඇති වෙනවා, තව තැනක සීතලක් ඇති වෙනවා. එහෙම ගොඩක් වෙලා බලන්න කලින් මුළු කයම නිකන් නලියන නිකන් එකම ස්ට්‍රක්චර් එකක් වගේ නිකන් නලියන ගොඩක් වගේ මෙවර වෙනවා. එතකොට සම්මාස එක එක උදෑව්‍ය බලන්න කියන්නේ ඇතිවීම නැතිවීම බලන්න අමාරුයි. එතකොට එකක් එකක් වෙන් කරන තඳුර ගන්න බැහැ. ඒ වෙලාවට නිකන් කොම එක ගොඩක් වගේ. එතකොට සමිවහන්සේ එක 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 ඇතිවීම නැතිවීම බලන්න අමාරුයි.
ඒක ඇත්ත. ඒක තමයි අපි මේ අර නිකන් අප සාමාන්‍ය ලොකු සනාසෙම කියන්නේ ගොජයක් කියලා, නිකන් ෆ්ලක්ස් එකක් කියලා ඉතින් අපිට කියන්න පුළුවන්. ඉතින් අර මුලින් අපිට පෙනුණා මේවා වෙන්වෙන් වශයෙන් මේකනම් අර ධාතුව, මේක මේ ධාතුව කියලා. ඉතින් අපිට ධාතු ලක්ෂණය කියලා අපි හඳුනාගත්තා. නමුත් පස්සේ ඒවැය තියෙන ඒ අතිශය ශීඝ්‍ර ඇති වෙන තියෙන ස්වභාවය නිසා අපිට දැන් මේවා හඳුනා ගන්න බැහැ. ඉතින් අපි ඒත් හැබැයි බලාගෙන ඉන්නවා. හැබැයි නිකන් අර එපා වෙච්ච ගතියක් දැන් හිතේ පහළ වෙනවා. මොකද මේකේ නිමිති ගන්න බෑ දැන්. ඒ නිමිති නොගන්නා බව තව දැන් දියුණු වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ මේකේ තියෙන වේගවත් බව නිසාම යාට නිමිති ගන්න බෑ. කොයි වෙලාවෙද ඇති වෙන්නේ, කොයි වෙලාවෙද නැති වෙන්නේ මේ අහවල් ධාතුවේ කියලා නිමිති ගන්න බෑ. ඉතින් ඒක තව දියුණු වෙන්න ඉඩ හරින්න. උතෙන්දී විශේෂයෙන් කරන්න කියලා දෙයක් නැහැ. තව ඕක දියුණු කරන්නයි අවශ්‍ය, ප්‍රගුණ කරන්නයි අවශ්‍ය. දැන් ඔය හරහා යම් සිංහා එපා වීමක්, කම්මැලිකමක් පහළ වෙන්න පුළුවන්. ඒක වැඩෙන්න දෙන්න. ඒකෙන්දී නැගිටලා යන්නේ නැතුව, භාවනාව අතහැරලා දාන්න නැතුව දිගට කරගෙන යන්නයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් එතන කියනවානේ මේ එපා වෙන්නවා ඒ වෙලාවේ කියලා. ඒකට දැන් හිත දාන්නවනේ. දැන් ඇස් දෙක ඇරියට පස්සේ අර ඔක්කොම ආපහු එනවා
කියලා එතකොට අර මේ ඇස් ඇරියයින් පස්සේ එපා වෙන්න නැහැ. එතකොට ඒක තමයි. තාම ඉතින් අපි දැන් එතන එක පැත්තකින් මෙතන තියෙනවා බොහොම සියුම් ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙච්ච ගතියක්. නමුත් ඇස් දෙක ඇරපු ගමන් ආයෙත් අපි මුලාවකට තමයි යන්නේ. මොකද අපේ මසැසින් අපිට පෙන්වන්නේ මේ මුලා වෙන ලෝකය. ඒ ලෝකේ ඉතින් අම්මලා තාත්තලා ඉන්නවා, දුව පුතාලා ඉන්නවා, ගැහණු පිරිමි ඉන්නවා, කොරෝනා තියෙනවා. ඉතින් රටේ නැති දේවල් තියෙනවා. ඉතින් ආයෙත් අපි මේ මුලා වෙච්ච ස්වභාවයට සම්මුති ලෝකයට ගිහිල්ලා අතහරිනවා. එතකොට ඉතින් ආයෙත් හිතට සතුටුයි. නමුත් ඉතින් ඒ සතුටුයි කියන්නේ මේ ඉතින් එතන මුලා වෙච්ච සතියක් තියෙන. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. තාම ඉතින් අර අපිට අල්ලා හිටින ප්‍රඥාවක් තාම නැහැ. භාවනා කරන කාල පරිච්ඡේදයේදී පමණක් වැඩිච්ච විපස්සනා නුවණක් කෙටි කාලීනව තියෙනවා. හැබැයි ඇස් දෙක අරපු ගමන් ඒක වැටෙනවා. ඒක තාම බින්දුවට වැටෙනවා. ඉතින් ඒක තමයි. අපි මේ භාවනාවේදී ටික ටික තමයි ඔය අල්ල හිටින විපස්සනා නුවණක් පහළ වෙන්නේ. ඔව්. ඒකයි දිගට කරගෙන යන්න ඔතෙන්දී, ඒ කියන්නේ විශේෂයෙන් කියලා අලුතෙන් වෙනස් කරන්න දෙයක් නැහැ. දිගට පැවැත්වීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේමයි දැන් මේක සක්මනේදීත් ගන්න උත්සාහන්ත වෙන්න. මේ පරයන්කදී පමණක් නෙමෙයි සක්මනට ගිහිල්ලත් ඔය විදිහටම ඒ ධාතු ලක්ෂණම බලමින් හඳුනා ගනිමින් කාලය ගත කරන්න.
සරණසත් දැන් ඔහොම ඉන්නකොට සමහර වෙලාවට අර කය ඒ සංවේදන අතෑරින නිකන් ඔහේ එන දෙයක් පේන්න වගේ ඇරලා ඉන්න වෙලාවකුත් එනවා. එතකොට සිතිවිලි ටිකක් අඩුයි, ඒවා පේනවා, කයක් පේනවා එහෙම.
ඔව් ඒකත් හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ දැන් මේ දේ වෙන්න අපේ අරමුණෙන් දුරස්ත වීමක් වෙනවා. කලින් බොහොම අරමුණට සමීප වෙලා තමයි අරමුණේ ස්වභාවය අපි හඳුනාගත්තේ. දැන් ටික ටික අරමුණෙන් බැහැර වෙලා හරියට නිකන් අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ හරිම නිකන් දුරස්ත බැලමක් අයින් වෙලා බලන බැලමක් බලන්න පුළුවන්කම ඇති වෙනවා. ඒක දිනු වෙන්නේ ඉඩ හරින්න. මෙතෙන්දී බලෙන් අරමුණේ ගිහිල්ලා හිත යොදන්න යන්න එපා. අරමුණට බලෙන් හිත යොමු කරන්න යන්න එපා. හිත දැන් ටිකක් අයින් වෙලා පැත්තකින් එයා දිහා බලනවා නම් ඒ දෙයට ඉඩ දෙන්න. හැතර මේ වෙලාව වෙනකොට ටික ටික අපි භාවනාවට වෙන්න ඉඩ හරින්න ඕනේ. අපි අත අයින් කළා, අපි පාලනය කරන ගතිය අයින් කළා, භාවනාවට නිසිනින්දේ වැඩෙන්න ඉඩ දෙන්නයි අවශ්‍ය.
එහෙසනේ.
හොඳයි. තේරුවන් සර්.
ඊළඟ ප්‍රශ්නය ටොටල් කියලා කෙනෙක්ගේ ඩිවයිස් නේම් එකක් වෙන්නේ නැති ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම ටෝටා මගේ නික් නේම් එක. මට කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය.
ඒකට හරිනම් මොකක්ද දන්නේ නේද?
ඇත්ත නම මොහානා.
ආහා හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්සේ මේ මම භාවනාවට අලුත් අවුරුදු 3ක් 4ක් තමයි කාලය මදි හරියට කරන්න වෙලාව හම්බෙච්ච වෙලාවට තමයි භාවනාව කරන්නේ. හැබැයි මම භාවනාවට ඉස්සෙල්ල දානෙයි සීලෙයි ගොඩක් ප්‍රැක්ටිස් කරුවා. දානේ දීලා සීලිය උස් කරලා මගේ සීලිය හැමදාම තිබ්බා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම භාවනාව කෙරුවේ මෙත්තා භාවනාව. මට ලේසි නිසා ඒකෙන් පැයක් විතර භාවනා කරන්න. ඊට පස්සේ ආනාපාන සතිය දැනගත්තාම මම කැමති වෙලා ඒක කරනකොට ස්වාමීන් වහන්සේගේ බණ දේශනා අහලා මම වෝකින් මෙඩිටේෂන් එකට හරි කැමති වුණා. මොකද ඒකෙන් සතිය දිනු වෙන නිසා මම ඉස්සර දැනගෙන හිටියේ නැහැ සතිය දිනු කරන්න පුළුවන් කියලා වෝකින් මෙඩිටේෂන් එකේ. ඊට පස්සේ දැන් මම ඒ සතිය ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතේට පාවිච්චි කරනවා පුළුවන් වෙලාවක. එතකොට ස්වාමීන් වහන්සේ මට දැන් දවසේ ගත කරනකොට තරහ යනකොට නැත්නම් සතුටක් එනකොට එන්ජොයමන්ට් එකක් එනකොට මට තේරෙනවා මගේ ෆීලිංගස් ඇවිස්සෙන හැටි. කියන්නේ දැන් තරහ යනකොට නිකන් විදිල්ලක් වගේ එන්නේ සමහර වෙලාවට. ඇඟිල්ලක් එනකොට කඳුළු ඇස් වටේ නිකන් උණුසුමක් වෙලා තමයි කඳුළු එන්නේ.
හරි.
ඉතින් ඒක හරිද ස්වාමීන් වහන්සේ කරන්නේ නැත්නම්?
අනිවාර්යෙන්ම. ඔක හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් දැන් අපි කායනුපස්සනාවෙන් කය මුල් කරගෙන පටන් ගත්තට ඕක තව තව පැතිරෙන්න සතිය දිනු වෙන්න ඉබේටම වගේ අපිට හිත දිහා බැලෙනවා. ඉබේටම වගේ හිතේ කෙලෙස් එන දිහාව, අපිට තරහ යන දිහාව, රාගෙ මතුවෙන දිහාව, අපේ හිතේ මේ ඊර්ෂ්‍යා මකුකම් භාව මේ පහළ වෙන හැටි ඒ ඔක්කොම තේරෙන්න ගන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ.
ඔව්. එතකොට සාමාන්‍යයෙන් මම එක බලනකොට දැන් මොකද ඒක හොඳ එක්සැම්පල් එකක් තමයි සෝනස සිකුරාදා ක්‍රිස්මස් දවසේ අපිට දානයක් තිබ්බා. ඒ නිසා මට රිට්‍රීට් එකට බැරි වෙන නිසා මම හිතුවා මම සතියෙමයි දානය කරන්න කියලා. යනකොට මගේ ස්වාමියා මේ මියුසික් අහනවා. මියුසික් අහගෙන යනකොට මට තේරුණා මගේ ඇඟ නලියනවා. අර නටන්න පටන්. එතකොට මම බලපු ගමන්ම ඒක හිමීට නතර වෙලා පාටම නැති වෙලා ඊට පස්සේ මම සවුන්ඩ් එක විතරයි නිකන් සවුන්ඩ් එකක් විතරයි වගේ තේරෙක හරිද ස්වාමී?
ඒකත් හරි. මොකද ඒ කියන්නේ අපේ ඇඟ නටන්න ගන්න අපි ඒ මියුසික් එකට වහල්ුණාම අපිත් නිකන් අන්න එයාට අනුමත කරනවා. ඒක අපි එන්ජොයි කරන්න හදනවා, මේකෙන් සතුටු වෙනවා. එතකොට අන්න අපේ කය නැට වෙනවා. නමුත් අපි ඒක වෙනුවට මේක නිකන් ඔහේ සද්දයක් මේ තියෙන්නේ කියලා අපි අර එතකොට එයාට අපි දීපු වටිනකම නැති වෙනවනේ. මේක නිකන් අනිත් පැත්තට හිඳයි. මේක නෙමේ කම්බරේ තමයි මේ ඇහෙන්නේ. සද්දෙට වඩා කම්බරේ කම්පණය වෙනවා. අපිට ඒ මට්ටමට මේක දාන්න පුළුවන් නම් එතකොට කවුරුවත් බැන්නත් එතන තියෙන සද්ද ගොඩක්. කවුරුවත් ප්‍රශංසා කළත් එතන තියෙන සද්ද ගොඩක්. මේ බොහොම ഘോഷාකාරී දෙයක් ඇහුණත් එතනත් තියෙන සද්ද ගොඩක්. බොහොම මිහිරි සද්දයක් ආවත් එතනත් තියෙන සද්ද ගොඩක් පමණයි.
ඔව්. ඔහොම ස්තුති සම්මත ගොඩක්
මේ. හොඳයි. තේරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය ශාන්තිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ පැණි
ගෞරවණීය ස්වාමීන් වහන්සේ අවසරයි.
හරි.
මම භාවනා කරන්නේ කලින් භාවනාවේ වැඩසටහනකින් භාවනාව වහන්සේගේ වැඩසටහන නෙවෙයි වෙන භාවනා ගෙදරදි කර කලින් අවුරුදු නෑ මාස 6ක් 7කටත් වැඩි මම ඉතන කරගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මට එකපාරට මගේ සංගමන් ජීවිතේ උත්‍රාප්ති පෙන් මාන්සියට පූජා කළ පංචිනී වදයටපත් වේවා කියලා අධිෂ්ඨාන කරගෙන භාවනා කරේ. කරනකොට ඒක සම්පූර්ණයෙන්ම සංසිඳීලා ආනාපාන සතිය හුස්ම වැටෙනවා සීතල උණුසුම ඒවා වැටුණා ඉද කෙටි වැටුණා ඒ සියල්ලම අවබෝධ කරගෙන ඉදිරියට යනකොට සම්පූර්ණයෙන්ම මම වාඩි වෙලා ඉන්න විදිය මමත් දැනගෙන සිටියා අන්ධකාරය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අන්ධකාර වුණා ඒ වෙලාවේ නිකන් ගල් ගැහුණා වගේ ඒ විදියට වගේ ඉඳලා එහෙමම පැයක් විතර එහෙමම හිටියා සමුන්වාසේ එතකොට කිසිම දැනීමක් නැහැ ඒ හිත තීන විත්තිය දන්නවත් නැහැ සංඥා කිසි දෙයක් නැහැ සද්දම කුතුත් නැහැ මේ මහරය වගේ භාවනා කරේ ඉතින් සමුන්වාසේ අන්ධකාරයමයි මම හිටියේ ඉතින් මමට එවෙලිවා මම එකපාරට මගේ හිතට දුන්නා සංඥා වේදයික නිරෝධය කියලා එතකොටම මට මගේ කවුද නිකන් කිව්වා වගේ මට ඇරුණා මම කල්පනා කරා ඊට පස්සේ මේ මොකක්ද මට උනේ කියලා කිසිම දැනීමක් නැහැ එතකොට තමයි සම්මත මට දැනීම ආවේ
හරි
මම එහෙමම කල්පනා කරා විනාඩි 5ක් විතර මේ මට මෙහෙම මට මාර්යා විසින් මේක නුගලක් මේ කියලා මම හිතේ ඉඳලා එමම පස්සේ නිමින්දට කියා ඒ මොකක් වෙන්නේ කියන එක දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි මම නිින්ද කියන නම් තිබුණේ නැහැ අපේ වෙලාවට.
හරි.
මම
ඔක දිගට කරන්න. ඒ කියන්නේ දැන් අපේ නිවැරදි භාවනාවකදී ඔය අපිට ලැබෙන ප්‍රතිඵලය නැවත නැවත ලබන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක එකපාරක් වෙන එකක් නෙමෙයි. අපි මේ ක්‍රමානුකූලව භාවනාව ප්‍රගුණ කරා නම් කලින් ලැබිච්ච ප්‍රතිඵලය නැවතත් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන භාවනා කරන්නත් එපා හැබැයි. අපිට තියෙන්නේ මේ වෙලාවේදී විශේෂයෙන්ම අද අපි මේ විස්තර කරා වගේ ධාතු ලක්ෂණ පැත්ත එහෙම අපිට හොඳට මතු කරගන්න පුළුවන් නම් ඒ ධාතුව මුලින් හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒක ටික ටික හඳුනා ගනිමින් වාසය කරද්දී ඒවැය තියෙන පොදු ලක්ෂණ පහළ වෙන්න ගන්නවා. සාමාන්‍ය ලක්ෂණ කියලා අපි කියනවා. ඒවැය තියෙන පොදු ලක්ෂණ ටික තේරෙන්න පටන් ගන්නවා. එතන තියෙන්නේ අන්න දිගටම ඊට පස්සේ අර ඔක්කොම නිකම් බොඳ වෙලා ගිහිල්ලා වගේ නිකන් එක රොත්තක් වගේ බවට පත් වෙලා හැම තැනම නිකන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැහැ නිකන් නලියනවා වගේ ස්වභාවයක් හැම තැනම නලිය කම්පණෙවි තියෙනවා. අපි ඒක දිහා බලන් ඉන්නවා. ඒකෙත් යම්කිසි වර්ධනය වෙච්ච මට්ටමකදී තමයි හිත සම්පූර්ණයෙන්ම ඒ අරමුණ අත්හැරලා දාන්නේ. ඉතින් ඒ තත්වයට නැවත නැවත අපි එන්න අවශ්‍යයි. අපි ක්‍රමේ හොයාගත්තා හඳුනාගත්තා මෙන්න මේ විදිහටයි මේක වෙන්නේ කියලා අපි තේරුම් ගත්තා. ඊළඟ පාරත් ඒ දෙයම කරනවා. ඊළඟ පාරත් ඒ දෙයම කරනවා. එහෙම කරන්න අන්න නැවත නැවත ඒ අපේ හිත අරමුණ අතහැර දැමීම, අරමුණෙන් හිත නිදහස් වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි දැන් ප්‍රගුණ කරන්න තියෙන්නේ.
මොම් පින්ස් පමිවාස ඒක හරි. දැන් අද උදේ භාවනා කරන මම වාසියට සක්මන් කරලා ඉන්න භාවනා කරන්න කියලා මම එහෙම කරලා වාඩි වෙලා භාවනා කර අද උදේ ස්වාමීන් වහන්සේට කිසිම දෙයක් ඔය විදිහටම බුදු පණවන්සේගේ ජීවිතේ පූජා කරලා පංචිනිවන් යටපත් වේවා කියලා අධිෂ්ඨාන කරගෙන භාවනා කරගෙන ඉන්නකොට වාඩි වුණේ. ඊට පස්සේ අන්නටම ආලෝක ධාරාවක් ආවා. මම මන් සතියට ගියේ නෑ. නමුත් මම සීයෙන් ආනාපාන සතිය මෙහි කළා. මෙහි කර කර ඉන්නකොට කිසිම දෙයක් නැතුව නිකන් ඉන්නකොට මේ දතරම් පාටට යම් කිසිම පේනවා ස්වාමීන් වහන්සේ වට. මම සමහර යන්නේ නැහැ. නමුත් මට එහෙම වෙනවා. ඉතින් මේක මම දිහා බලන්නේ නැතු වුණාට මට ඒක පේනවා.
හරි.
මම මානසින් හිතන්නේ නැහැ.
ඔව්.
මම අනපනසට යනවා අරකට යනවා. ඉතින් ගිහලා ඉන්නවා අතරමැද එහෙම.
ඔව් ඒක තමයි. ඔව් ඒක දැන් ඔතෙන්දී කියන්නේ හිතේ සමාධිය පැත්ත තමයි නිරූපණය වෙන්නේ. හිත ආනාපාන සතියෙන් ආනාපාන සති නිමිත්ත පහළ වුණාම ඒක අපේ මුල් කාලෙදි තමයි සෑහෙන වෙලාවක් යන්නේ ඕක පහළ කර ගන්න. ඊට පස්සේ දිගට වඩන්න ඒක වැඩි වෙලාවක් නොගිහින් පහළ වෙනවා. ඊට පස්සේ වාඩි වෙලා විනාඩි 2 3කින් ඒක පහළ වෙනවා. ඊට පස්සේ ඒක දෙහි තියෙනවා.
අවසරයෙන් සමිනා වෙනවා.
ඔව් ඒක තමයි.
වෙනවා.
ඒක තමයි දිගට තියෙන්න පටන් ගන්නවා. තමාලට සක්මනේදී වුණත් නිකන් ඔහේ ඉස්සරහින් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ ඒ වගේ ඕක නිකන් අර තමන්ට උරුම වෙච්ච ගතියක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හැබැයි දැන් අපි මෙතෙන්දී ඕක පාවිච්චි කළා අපි ගැඹුරු සමාධියකට යන්න ගියොත් අපිට විපස්සනාවක් කරගන්න වෙලාව මදි වෙනවා. ඉතින් ඒ නිසා ඕක තිබිද්දෙන් කමක් නැහැ. ඕක වෙනුවට කය දිහාම බලන්න. කයේ දැනෙන දේවල් වලට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ දැන් මෑණියෝ වැඩි වෙලාවක් ආනාපාන සතිය කරන්න යන්න එපා. ඒ වෙනුවට බලන්න වාඩි වෙලා වාඩි වෙච්ච තැන්වල දැනීම් තියෙනවනේ. ඒ දැනීම් බලමින් වාසය කරන්න. තද වෙච්ච ස්වභාවය, හිර වෙච්ච ස්වභාවය, රළු වෙච්ච ස්වභාවය, කම්පණ වෙන ස්වභාවය, චලනය වෙන ස්වභාවය, උඩ යට යන ස්වභාව, මේ විවිධාකාරයේ චලන ස්වභාවයන් වලට ඉක්මනටම මේ අවධානය යොමු කරන්න. දැන් ඕව බල බල ඉඳද්දී ඔතනට ටික ටික මේ සතිය දිනු වෙන ගන්නවා. ඔය වැඩේ හරහා සම්පජඤ්ඤය දිනු වෙන පටන් ගන්නවා. ඔය ඔය වැඩේ කර කර ඉඳද්දී තමයි ඔන්න ආලෝකේ නැවත ඔතෙන්ට එන්නත් පුළුවන්. ඒ ගැටලුවකුත් නැහැ. දැන් හැබැයි අපි මූලිකත්වයේ දීලා තියෙන්නේ එක අතක විපස්සනාවකට. ඒ කියන්නේ කය පාවිච්චි කරලා අපි පුළුවන් තරම් මේ කයේ පහළ වෙන ධාතු ස්වභාවයන් හඳුනා ගනිමින්, ඒකේ තියෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය හඳුනා ගනිමින් අපි වාසය කරනවා. ඒක හැබැයි ටික ටික වර්ධනය වේගෙන යනකොට අපේ සමාධිය දිනු වෙලා අර ආලෝක ස්වභාවයෙන් නැවතත් පහළ වෙන්නත් පුළුවන්. පහළ වෙලා ඒකෙන් ඒක ඇතුලේ නිකන් අපි මේක බලබලා ඉන්නවා වගේ පේන්නත් පුළුවන්. ඒකෙත් කිසිම වැරද්දක් නැහැ. එතකොට නිකන් අපි ප්‍රඥාවෙන් වුණ අපේ වැඩේ පාරට බැස්සා. හැබැයි මගදී සමාධියත් හම්බ වුණා. තේරුණාද මං කියන එක? එතකොට තමයි අපිට ප්‍රඥාව දැන් මෙතෙන්දී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. දැන් වැඩියෙන් ප්‍රඥාව අවදි කරව ගන්න. මොකද සමාධිය දැන් දියුණු වෙලා තියෙනවා. සමාධිය දැන් මේ වැඩේට ප්‍රමාණවත් පම්මනින් තියෙනවා. දැන් ප්‍රඥාව තමයි වඩන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රඥාව වඩන්න වැඩි අවධානයක් යොමු කරන්න. දැන් අපි එකපා අපි වැඩිපුර සමාධිය වඩලා ඒ ඔස්සේ අපි ගියොත් ප්‍රඥාව වඩා ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. මොකද සමාධිය බොහොම ගැඹුරට අපි එක්කගෙන යනවා. ඊට පස්සේ ආයෙ හිත එතනින් ඇදලා ගන්න වෙනවා එළියට. ඇදලා ගත්තහමත් අර හිතේ තියෙන මේ මොකක්ද ඒකට කියන්නේ මේ පස්සද්දේ ලක්ෂණය නිසා දැන් අරමුණු පේන්නේ නැති තරම්, අරමුණු දැනෙන්නේ නැති තරම්. ඒතර විපස්සනාව කරගන්න ටිකක් අපහසුයි. හැබැයි ප්‍රායෝගිකව අපි වැඩේට බහිද්දි කෙලින්ම අපි පටන් ගන්නවා ගොරෝසු මට්ටමකින්ම. තාම නිකන් ලාවට සමාධිය තියෙන හැබැයි හොඳට ඇඟ දැනෙනවා. අපි ටික ටික ඒක බල බලා ඉඳන්දී ඔන්න සමාධිය ඒ හරහා වැඩෙන්න ගන්නවා. ඒ හරහා සම්පජඤ්ඤය දිනු වෙන්න ගන්නවා. එතකොට අන්න අපි පටන් ගත්තෙ විපස්සනා මුහුණුවරකින්, විපස්සනා පැත්තකින්. පස්සේ ඒක වර්ධනය වෙනකොට අර සමාධියත් හැදිලා මේ ඒවි. හැබැයි අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි සමාධිය අස්සට යන එකක් නැහැ. මොකද අපි ඉස්සරහින් තියාගත්තෙම ප්‍රඥාව. ආ
නැහැ. මොන්ද සම්මාත වංගීම කරලා බලනවා. මම හැබැයි ඔබ
වහන්සේගෙන් නිරෝධ වුණා
මට
එහෙම ඇතුළත කතා නතර කරන්න කියලා. ඇතුළත කතාව
නතර අනිවාර්යෙන්ම. එතකොට දැන් ඇතුළ කතා කරන්නේද ස්වාමීන් වහන්සේ? දැන් ඔය කයි ඔය හැපෙන තැන් ඔය සීතල ස්පර්ශ වෙන තැන් බැලුවාම එතකොට එහෙම
ඇතුළ කතාවක් තියෙන බැහැනේ. නෑ. ඒ කියන්නේ දැන් අපි පොඩ්ඩක් ඕනනම් විනාඩියක් දෙකක් ආනාපානය වඩලා හිතේ ඒකාග්‍රතාවය පොඩ්ඩක් දියුණු කරගන්න. පොඩ්ඩක් මං කියන්නේ යම් පමණකට. ඊට පස්සේ දැන් එතකොට අපිට තේරෙනවා ඕන දැන් හිත එකඟ වුණා කියලා තේරෙනවානේ. හැබැයි දැන් හිත සංසුන්, හිත එකඟ වුණා සංසුන්. ඊට පස්සේ ඉක්මනටම අපි අර වගේ කයට දානවා, කයේ මේ මතුවෙන දේවල් වලට අවධානය යොමු කරනවා. ඒව දිහා බලබලා ඉන්නේ බොහොම සංසුන් මනසකින්, නිහඬ වෙච්ච මනසකින්, නිශ්ශබ්ද වෙච්ච මනසකින්. මොකද ඒවා බොහොම යහුසුලුව වෙනස් වෙනකොට අපිට එතෙන්දි මෙනෙහි කිරීමක් කර කර ඇතුළත කතාවක් කර කර ඒක බලන්න බෑ. ඒට වඩා බොහොම වේගයකින් මෙතන සිද්ධ වෙනවා.
ඔව්. ඒක ගන්න සමි වාසමන්
කරන්න බුදු ඔබ අන්තිම
සුපත්ත
දීකා ශිලබිවා කරවත් සමි.
ඊළඟ ප්‍රශ්නේ විචිත්තට ඉදිරිපත් කරන්න පුළුවන්. විචිත්තහරි කෙනෙක් අපේසවීම කර තිබෙනවා.
ගරුසන් මහත්ස දැනගන්න පුළුවන් කායගත සති භාවනාවයි කායන් පස්සනව භාවනාවයි කියන්නේ ඒකේ වෙනස මොකක්ද කියන්නේ?
ඔව්, ඇත්තටම කායගත සතිය කියන එකත් කායන පස්සනව කියන එකත් දෙකම එකයි. ඒ කියන්නේ කය අනුව බලමින් වාසය කිරීමක් තමයි හඳුන්වා දෙන්නේ. දැන් කායගත සති සූත්‍රය කියලාම සූත්‍රයක් තියෙනවා. ඒකත් මජ්ක්‍ධිම නිකායමයි තියෙන්නේ. ඒකේ ඔය කායානුපස්සනා කර්මස්ථාන ඔක්කොම අන්තර්ගත වෙනවා. හැබැයි වෙනසකට තියෙන්නේ කායගත සතිය කොටසදී ධ්‍යාන හතරත් මුල් රූපාවචර ධ්‍යාන හතරත් ඒකට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් අර කායानुපස්සනා කොටසේ අතරම පැති දැන් ඕකෙ පැති කීපයක් තියෙනවා. මෙහෙම කියන්න පුළුවන් කායानुපස්සනාව කියලා කිව්වම සතිපට්ඨාන මට්ටමේදී ඒකේ මුලින් සිහිය පිහිටවීම මට්ටම පෙන්වනවා. ඊට පස්සේ ඇතිවීම නැතිවීම ස්වභාවය, සමුදය වය ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඊට පස්සේ අර ගැඹුරු විපස්සනා නුවණක් පෙන්වුම් කරනවා. දැන් කායගත සති මට්ටමේදී විශේෂයෙන්ම සිහිය දියුණු කිරීම ගැන තමයි කතා කරන්නේ. එතකොට මේකේ යම් යම් සමාන ලක්ෂණ තියෙනවා. හැබැයි කායानुපස්සනාවේදී අපිට ගැඹුරකට එකගෙන යන ගතියක් තියෙනවා. මගින් අතර කරලා වගේ ගතියක් තමයි කායගත සතියේදී තියෙන්නේ.
ඊළඟ පැනේ ඉන්දිරා විරසිංහට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
දැන් අපි මේ කය දිහාම බලාගෙන ඉන්නකොට අපේ සිහිය වෙලා වෙන අරමුණවල් ඉන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි සම්මා වායාම කියන ඒක මාර්ගයක
අර අපි අලුතෙන් අකුසල නොකරනවා
වගේ දෙයක්ද
මෙතන සිදුවෙන්නේ? සම්මා වායාම. ඒක අපිට අත්‍යන්තයෙන්ම ඒ කියන්නේ දැන් අපි ඇත්තටම ආරෂ්ඨාංග මාර්ගයේ ඒ වගේ අර පැති කීපයක් පෙන්වනවානේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒතොර සීලේ කොටසට සම්මා ආජීව මේ ඇතුළත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට අර තමන්ම තේරුම් ගන්නවා මොකද හිතේ පැහැදිලි බව වැඩෙන්න වැඩෙන්න, හිත සංවේදී වෙන්න වෙන්න තමන් ගැනත් තමන්ට තේරෙනවා, අනුන් ගැනත් තමන්ට තේරෙනවා. අපි ඔකට කියනවා සහකම්පණය කියලා, එම්පති කියලා කියනවා. ඒ කියන්නේ සතිය දිනලා එන්න එන්න අපිට නිකන් තම අනිත් කෙනෙක්ගේ හැඟීම් දැනෙන්න පටන් ගන්නවා. එතකොට කොහොමද තමන් අනිත් කෙනෙකුට හානියක් කරන්නේ? අවැඩක් කරන්නේ. අකටයුත්තක් කරන්නේ කියලා අන්න තමන් ආජීවයේ තමන්ගේ පිරිසිදු කරගන්නවා. දැන් දැන එතකොට මේ ආයුධ වෙළඳමක් කරන්න බෑ. දැන දැන වංචාවක් කරන්න බෑ. දැන දැන අපි හිතමු සතෙක් මරන්න, හොරකමක් කරන්න, කාමමිත්‍යාචාරය කියෙදෙන්න බෑ. මොකද දැන් තමන්ට ආජීවය පිරිසිදු වෙන්න පටන් ගන්නවා. නිවරදිව සතිපට්ඨානයක් වැඩෙනවා නම්. ඒකයි සති සම්පජඤ්ඤය ක්‍රමානුකූලව දියුණු වෙනවා නම් හිරියොතප් දියුණු වෙන්න ඕනේ. හිරියොතප් දියුණුනවා කියන්නේ ත්‍රිවිධ මේ සුචරිතයක් වැඩෙන්න ඕනේ. සීලය වැඩෙන්න ඕනේ. අන්න ඒ වගේ අර ඔය කියන අංග ආරෂ්ඨාංග මාර්ගයේ තියෙන ඒ අංග 8 පොඩ පොඩ ඒවා ඇතින වටනකම් වැටහි වැටහි තේරි තේරි අපිට ඒක ඒ මාර්ගේ සකස් වෙන්න පටන් ගන්න ඕනේ.
සුහර්ෂණි විජේ සුන්දර අතැසවීමක් කර තිබෙනවා ඔබගේ පැන ඉදිරිපත් කරන්න.
සනන්ස ඔබවහන්සේ ධර්ම දේශනා කරන වෙලාවට මම එක හත්ම ඉන්නකොට මට කියන්නේ භාවනාවේ සිද්ධ වෙන අත්දැකීමම වෙනවා. ඒ කියන්නේ මට හොඳට ආනාපාන සතිය ගැන කොන්ෂස්, මට ඊළඟට පේන දෙයක් ගැන කොන්ෂස්, ඒ වගේම මට හાર્ට් බීට් එකත් ඇහෙනවා. උපවංශ කියන දේ හොඳටම හිත පිහිටනවා. මට ඒක ප්‍රසීඩියලි වෙනවා තේරෙනවා. හැබැයි සමහර කියන්නේ මට තේරෙන්නේ සනන්ස කොහොමද මම ඒ ඔක්කොම ටික එකවර කියන්නේ ඔබවහන්සේ කියන දේත් මට හොඳටම තේරෙනවා. කියන්නේ හොඳට වැටහිලා ඔළුවට යනවා.
හරි.
හැබැයි අතර මට මම කියන්නේ මම S5 ගැන මනහන්නේ. එතකොට ඒ පෙනෙන දර්ශනේ ආනපන සතියයි අර හදවතේ ගැස්මයි හැමදේම දැනෙන්නේ කොහොමද
කියන්නේ. ඒක තමයි. දැන් අපි සාමාන්‍යයෙන් සතිය දිනු වෙනකොට පැති දෙකක් තියෙනවා අතන. ඒ කියන්නේ අපිට එක අරමුණක් තෝරගෙන ඒ තනි අරමුණක සියුම් ලක්ෂණ නැත්නම් ඒ හඳුනා ගන්න එකට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියනවා මයික්‍රෝ මයින්ඩ්ෆුල්නස් කියලා. ඒ කියන්නේ බොහොම සියුම් මට්ටමක සතිමත් බව. හැබැයි ඒක අපි වර්ධනය වෙලා පැතිරිලා එනකොට අපිට අර මුළු චිත්‍රය පේන්න ගන්නවා. මැක්‍රෝ මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. ඒ කියන්නේ මුළු චිත්‍රය, මුළු සන්දර්භයම පේන ගතියක්. එතකොට අර පුංචි අරමුණ විතරක් නෙමෙයි, පුංචි අරමුණේ කොටස නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඔන්න අපි මුළු කය ගැනත් අවධානයක් තියෙනවා, එළියේන සද්ද ගැනත් අවධානයක් තියෙනවා, අපි අහන බණ ගැනත් අවධානයක් තියෙනවා. අන්න ඒ වගේ අර පැතිරිච්ච ගතියක සතියක් තියෙනවා. ඉතින් ওই දෙකම ප්‍රයෝජනයි. දැන් අපි හිතන්න කාර් එකක් එලවනවා කියලා. ඒ කාර් එක ගැන කාර් එක එලවනකොට අපිට ඒ මුළු චිත්‍රය අවශ්‍යයි. ඉස්සරහා මොන වාහනයද යන්නේ, යා මේ බ්‍රේක් කරනවද, හරවනවද, නැත්නම් පැත්තේ වාහන අපිව ඕවර්ටේක් කරනවද, පිටිපස්සේ වාහන අපිට කිට්ටු කරනවද, ඒ වගේ. ඉතින් අපිට අර මුළු චිත්‍රය ගැන යම් කිසි වැටහීමක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔය දෙකම අපිට අවශ්‍ය වෙනවා. අපි භාවනාවේ ඔය දෙකම පාවිච්චි කරනවා ඇත්තටම. අනන්ත
දැන් එතකොට මම ආනාපාන සතිය කරනවා නම් පසු එකනමට ඒ ආනාපාන සති නිමිත්ත දිහාට එල්ල කරගෙන ඉන්න පුළුවන් හිත. හැබැයි මට තියෙන නිමිත්ත ඒ විදිහටම තියෙන්නේ. මට තේරෙන එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ පෙනෙන ආලෝකේ ඒ විදිහටම තියෙන්නේ නැහැ. ඒක කියන්නේ වේවුලන ගතියක් මට පේනවා. එතකොට සනන්ස
මේ ඒ කියන්නේ දැම්ම බලන්න යන්න එපා. තව ටිකක් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එක්කම ඉන්න. තව අර ස්ථාවර වෙච්ච ගතිය මදි නිමිත්තේ. ඒ නිමිත්ත හොඳට ස්ථාවර වෙලා තහවුරු වෙලා ඉන්නේ තව සමාධිය දිනුනාම. හැබැයි මේ සක්මනත් කරනවාද?
සක්මනත් කරනවා. හැබැයි ඉඳගෙන කරන භාවනාව තරම්ම කරන්නේ
නැහැ සන්. ඔතෙන්ද ටිකක් මේ සමාන්තරව ගෙනියන්න. මොකද අපිට දැන් සතියයි සමාධියයි සමාන්තරව වගේ වඩලා සතිය තමයි ඉස්සරහින් තියාගන්න ඕනේ. මොකද අපි ඉඳගෙන කරන භාවනාව විතරක් කරනොත් නැත්නම් ඒක වැඩිපුර කරුවොත් සතිය පසුබැහැලා සමාධිය ඉස්සරහට එනවා. ඒක අවාසි සහගතයි. එතෙන්දී අපේ සමබරතාවය බිඳෙන්න පුළුවන්. එතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ සතිය ඉස්සරහට කරගෙන යෑම. සතිය ඉස්සරහට කරගෙන යනකොට එයා පාර පෙන්නන ගතියක් තියෙනවා. එයා හොඳට අවදිමත් බව සකස් කරලා දෙනවා. ඒ නිසා සක්මනත්
මට හිතනවා මට ඒක බාධාවක්ද කියලා. මොකද මට සතිය කියන එක හොඳටම තියෙනවා. මට එකින් එක වෙන්නේම නැක් කියලා හොඳ සිහියෙන් මම ඉන්නේ. එතකොට අර මේ කියන්නේ අර සර්ච් කරන හිත ඉස්සරහට ඇවිල්ලා කියන්නේ මම මොනවද කරන්නේ මේ වෙලාවේ, අර ආලෝකය දිහා බලන් ඉන්නවද, නැත්නම් ආනපාන සතිය දිහා බලනවද, වෙන සිතුවිල්ලකට යනවද කියලා. කියන්නේ ඒකත් සිතුවිල්ලක් නිසා නේද? ඒ සිතුවිල්ලක් විදිහට ඒක එනවා.
සිතුවිල්ලක් ඕනේ නැහැ තෙන්දි. සිතුවිල්ලක් නැතිව දැනුවත්ව ඉන්නවා. හිත නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා මෙයා කොයි පැත්තටද පනින්නේ කියලා. දැන් හිතන්න මෙහෙම. දැන් අපි පුංචි දරුවෙක් සෙල්ලම් කරනවා. හැබැයි දැන් අම්මා තමන්ගේ වැඩේ කරනවා, ඒ පුංචි දරුවා දිහාත් බලනවා. හැබැයි අම්මා කතා කරන්න අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ අපේ හිත
කතා කරන ගතියක්
නැහැ. ඔව් ඒක තමයි.
දැන් මම මොකද කරන්නේ කියන ප්‍රශ්න අහන ගතියක් නැහැ. නමුත් අර නිකන් නිින්දක් වගේ දෙයක් නෙවෙයි ඒක.
හොඳයි හොඳයි. අවදිමත් ගතියක්.
එහෙමයි සර්. ඒකර මට හිතෙනවා සමාධියකට යන්න. මොකද එකම ඔය කියන විදිහට එකම සිත් පරා ඒ කියන්නේ එකම අරමුණේ පිටවෙන්න නෙවෙයි මම ඒ කියන්නේ අර එතන ඉන්නාද කියලා බලන ගතියක් තියෙනවා. හිතින් කතා කරනව නෙවෙයි. නමුත් බලන ගතියක් තියෙනවා සර්.
හොඳයි.
ඒතකොට ඒක නෑ ඒ නිසාද කියලා හිතනවා මට අර සමාධිමත්
ඉතින් අර
අරමුණ
විතරක්ම නොපෙනී තියෙන හේතුව දැන් ඔතනදී කීපයක්ම සිද්ධ වෙනවානේ. දැන් එක්කෝ ආලෝකය පහළ වීම නැත්නම් ආනාපානය වැඩි වීම කියන දෙකම බලනවානේ දැන්.
එහෙමයි
සනස්. එතෙන්දී මූලිකත්වය දෙන්නේ කොයිකටද?
සනස් ඒ දෙක දිහා බලනවා කියන්නේ මගේ හිත එකකට ගිහින් අනිත් එකකට යනවා කියන එකනේ. ඒක එක අරමුණේම තියනවා කියන එක නෙවෙයිනේ. එතකොට
දෙකම පේනවා කියලා හිතන්නකෝ. දෙකම පෙනෙද්දී වැඩි ඡන්දෙ දෙන්නේ කාටද?
මට අර පේන දේ දිහා බලාගෙන ඉන්න එක සැහැල්ලුයි සනන්ත.
ඔව් ඒක
ආනාපාන සතිය කරනකොට යර ඒක දිග ක්‍රියාවලියක් දිහා බලාගෙන ඉන්න එක ඒක වෙලෙසට පත් කරනවා කියලා මට තේරෙනවා. හැබැයි මම අතනට යනකොට මට හිතෙනවා ඉන්දකට වැටෙනවද මම මොකද කියන්නේ. ඒ සැහැල්ලු බව තියෙනවා. නමුත් ඊට පස්සේ ටික වෙලාවකින් තමයි මම මේ හරි විදිහටද කරන්නේ කියලා අපෝ ආනාපාන සතියට යන ගතිය තියෙනවා.
ඒ ඒ පහ ඒ ඒ ඒ තේරිච්ච එක හොඳයි. මොකද දැන් ඇත්තරම දැන් අපේ හිත සමාධියට කැමති වෙන්න පුළුවන්. මොකද ඒකේ යම්කිසි ප්‍රණීත බවක් තියෙනවා. එතන යම්කිසි සැහැල්ලු ගතියක් තියෙනවා. අනිත් එක ඔය සමාධිය වෙන්න සමාධිය තුළට නිමග්න වීමක් බැස ගැනීමක් සිද්ධ වුණා නම් බොහොම ප්‍රණීත ගතියක්, හරිම සැහැල්ලු ගතියක්, හරිම සංසිඳිච්ච ගතියක්, ලොකු ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒකට සාපේක්ෂව අර මතුවෙන අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් බල බලා වාසය කරනවා කියන එක දුකක්. ඒතර ওই දෙකෙන් කොයිකටද ඡන්ද දෙන්නේ? සමබර වීමක් අවශ්‍යයි. ඒ කියන්නේ අපිට සමාධියත් යම් පමණකට අවශ්‍ය වෙනවා. සමාධිය නැතුව මේ වැඩේ කරන්නත් බෑ. හැබැයි සමාධිය ඕනවට වඩා වඩාගෙන සමාධිය ඇතුළට වෙලා පැය ගණන් හිටියා කියලා ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ නිසා යම් පමණකට සමාධිය දිනු කරන්න. ඒ වගේමයි බොහොම වෙහෙස කර වෙලා නම් ඉන්නේ අතිශය පීඩාකාරී නම් මේ දිගට දිගට අරමුණු වල ඇතුළින් නැතිවීම සභාවේ දැක 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 ඉඳලා පොඩ්ඩක් ඒක නතර කරලා අර වගේ හිත නැවතත් සංසුන් කරගෙන සමාධිමත් කරගෙන ආයෙත් ප්‍රීතියක් පහල කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට අපිට අර සමතයයි විපස්සනාවයි කියන දෙක අතගාව තියාගන්න පුළුවන්. අපි හැබැයි වැඩේ තියෙන්නේ ප්‍රඥාව දිනු කරගීමේ. කියන මූලිකත්වයේ දෙනවා අපි ප්‍රඥාව දිනු කරන්න. ඒක හැබැයි ටිකක් මූලදී වෙහෙස කරගතියක් තියෙනවා. මොකද තාම අපි ඉන්නේ මේ අරමුණු වල යථා ස්වභාවය හඳුනා ගන්නා පරිච්ඡේදයේ. ඉතින් ඒ පරිච්ඡේදයේ ටිකක් මේ වෙහෙස කරයි. ඒක කරන්න දෙයක්වත් නැහැ. මොකද තාම අපේ හිත දේවල් අල්ලනවා. ඒ අල්ලන එකෙන් අතමුදව ගන්න නම් ඒ අල්ලපු දේවල් වලම යථා ස්වභාවයට පෙන්ලා දෙන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී ඒ යථා ස්වභාවය කියන්නේම දුකක්. අපි මෙයාට පෙන්ලා දෙන්නේ දුකක්. පෙන්ලා දෙන්නේ වෙහෙසක්. ඒක දරාගෙන යන්න අවශ්‍යයි. මෙතන දුක්ඛ සත්‍යයක් අපි මේ අඳුර ගන්න යන්නේ. ඒක දුකක්. ඒක අපි පැහැර හැරලා මේක කරන්නත් බෑ. ඒ නිසා සමාධිය යම් පමණකට වඩාගෙන මේක පෙන්නගෙන ඉන්නවා. මේක නිරීක්ෂණය කරමින් යාට නැවත නැවත මේ තියෙන ස්වභාවය, ඇති වෙන නැති වෙන ස්වභාවය, පෙනෙන ස්වභාවය, මෙතන තියෙන දුක්ඛිත ස්වභාවය, පාලනයෙන් තොර ස්වභාවය පෙන්නමින් වාසය කරනවා. හිතන්න මේක බහුලීකృత වෙන්න වෙන්න තමයි හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ. යථාභූත ඥාන දර්ශනයක් දියුණු වෙන්නේ. ඇත්ත ඇටි සැටියෙන් තේරෙන්න පටන් ගන්න. ඉතින් යම් අවස්ථාවකදී ඕක හොඳට ක්‍රමානුකූලව වැඩිලා වැඩිලා මේ අරමුණු සියල්ල හිතින් අයින් වුණොත් එතකොටත් හිතේ ඇති වෙන්නේ සංසිඳීමක්. එතකොටත් හිතේ ඇති වෙන්නේ සමාධිමත් බවක්. එතන සමාධිය අර සමතේදී වගේ අරමුණක් තුළට බැස ගැනීමෙන් අරමුණත් එක්ක නිකන් ඒකාත්මීය වීමෙන් අරමුණ වැළඳ ගැනීමෙන් ඇති වෙන සමාධියක් නෙමෙයි. අරමුණේ යථා ස්වභාවය තේරුම් අරගෙන ඒ සියල්ල අතහැරීමෙන් ඇති වෙන සමාධියක්. ඒක අරිට වඩා හරිම ප්‍රබලයි. ඒක වෙනම දෘෂ්ටි කෝණයක් අපේ හිතේ ක්‍රියාත්මක වීමක් කියලා කියන්න පුළුවන්. වෙනම දොරටුවක් විවෘත වීමක්. ඒ නිසා දැන් මේ යන මට්ටමේදී පොඩ්ඩක් වෙහෙස කරගතිය ඇත්ත. නමුත් ඒ කටයුත්තේ නියැලෙන්න අවශ්‍යයි. හොඳයි.
තරුවන් සර්ණයි.
බද්දු ජීව ධර්ම තිලක ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේට.
මම සම්මාසේ මම දැන් භාවනා කරලා සෑහෙන කාලයක් තිස්සේ මම අර කුබාන්සේ කියන යස් සුමානේ දේශනාවදී කිව්වා වගේ අර හිස් ස්වභාවයක තමයි ඉන්නේ. මම භාවනා කරනකොට ඇත්තටම මම තියාගන්නේ නැහැ.
හරි.
මම ඇසරගෙන තමයි ඉන්නේ. එතකොට ඒ හිස් ස්වභාවයේ ඉන්නකොට මට ශබ්ද වලින් පේන දේවල් වලින් කිසිම බාධාවක් නැහැ. අර හිස් තැන ඉන්නවා. ඒ ආකාරය වුණ හොඳට සතිය කියන. එතකොට එතනදී විමසිකමත් තුනෝතින් මට සමහරක් වෙලාවට නලල් තලයේ සිසිල් බවක් විතරක් දැනෙනවා.
ඔව්.
එතකොට අවත් එහෙම ඉන්නකොට
නෑ දැන් මහත්යාව ඉන්න මට්ටමේදී දැන් ආයි ධාතු ලක්ෂණ හොයන්න ගිහිල්ලා තේරුමක් නෑ. දැන් ඔය මට්ටමේදී යන්න තියෙන අපිට වෙනම පැත්තකින්. ඔය මට්ටමේදී බුදුරජාණන් වහන්සේ දෙන්නේ වෙන කමටහනක්. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ බොජ්ජංග ධර්ම දිනු කරන්න කියලා. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. මේ විදිහට බොජ්ජංග ධර්ම හත ගැනම කියනවා. දැන් අපි ඒව දිනු කරන්න තියෙන්නේ අර වගේ ධාතුන් වලට නැවත නැවත හිත යොමු කර කර ඒවැය ඇති වෙන තියෙන ස්වභාවය දැක දැක එහෙම යන ගමනක් නෙමෙයි දැන් දිනු කරන්න තියෙන්නේ. පුළුවන් තරම් හිත උපාදාන වලින් තොරව පවත්වා ගනිමින්, හිත කෙලෙසුන්ගෙන් තොරව පවත්වා ගනිමින්, හිත කිසිම ආතතියකින් තොරව පවත්වා ගනිමින්, හිත නිමිති ගැනීමකින් තොරව පවත්වා ගැනීමකින් තමයි දැන් දිනු කරන්න තියෙන්නේ.
එතකොට එතකොට එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ නිකන් බැලුවාම
මුකුත් කරන්න නැහැ.
ඔව් මුළු විශ්වයත් එක්කම බැලුවාම නිකන් ශරීරයක් නැහැ, මුකුත් නැහැ. ඒ ස්වභාවයක ඉන්න එහෙම තත්ත්වයක් තමයි
තියෙන්නේ. ඔව්. ඒතර මොන වගේ එකක්ද ඕනේ? ඒක තමයි. දැන් මහත්තයර මොනාහරි එකක් ඉල්ලගෙන නම් හිටියේ ඔන්න පොඩි ගැටලුවක් එනවා. ඒක හම්බුන්නේ නැහැ නේද ඉතින් නේද?
එතකොට මම
එතකොට බලනවා SPR ගැන. SPR ගැන නෑ නෑ SPR යන්න එපා. ඒක බලන්න දැන් ඔතෙන්දී ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. SPR ගත්තාම සමහර වෙලාවල් වලදී හිත මේ ඒ කියන්නේ මුකුත් ඇසුරු නොකරන සමාධියකට යන්න පුළුවන්. ඇතැම් වෙලාවකදී හිත නොදැනුවත්වම ගිහිලා මොකක් හරි හේතු වෙන්නත් පුළුවන්. එතෙන්දී ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ.
ඔව් එහෙම කරනකොට ආනාපානය කියන්නේ හුස්ම ගන්න එක කියන්නේ මුළු හුස්මම ආනාපානෙ දැනෙනවා. ඊට පස්සේ අර ඔබවහන්සේ කලින් කිව්වා වගේ කියන්නේ ආනාපානය දැනෙනවා. ඊට පස්සේ අර මුළු ශරීරය හරහම තමයි එතකොට දැනෙන්නේ. කලින් දැනුණා වගේ වෙනම ලක්ෂණ දැනෙන්නේ මුළු ශරීරය තුළින්. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් නලල් තලයෙන් දැනෙනවා. එහෙම බලාගෙන ඉඳලා එහෙම ගිහින් එක පාරට තිරයක් හරියා වගේ සම්පූර්ණ සුදු මුකුත් නැති ස්වභාවයක් දැනෙනවා. එහෙමත් ඉන්න පුළුවන්.
නෑ එතෙන්දී නම් සමාධියකට යන්නේ. එතෙන්දී දැන් ආයෙත් මහත්යව සමත සමාධියක් පැත්තට තමයි යොමු කරන්නේ. ඒ කියන්නේ ආයෙ බැස ගැනීමක් වෙන්නේ. ඔතෙන්දී එහෙම නෙමෙයි. ඔතන තනිකර සරල භාවයේ තරහාමයි යන්න තියෙන්නේ. නැතුව ගැඹුරකට නෙමෙයි ගැඹුර නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දී කියන්නේ සමාධිය ගැඹුරු වුණොත් කෙලෙස් යටපත් වෙනවා. සමාධිය නොගැඹුරු වුණොත් කෙලෙස් මතුවෙනවා. දැන් මේ මට්ටමේදී කෙලෙස් මතුවීම හරහා තමයි කෙලෙස් පිරිසුදු කරන්න පහසු වෙන්නේ.
ඔව් ඒක මට හොඳට පැහැදිලි සමහරු. මොකද මම ඒක හොඳට අත්දැකලා තියෙනවා. දැන් මේ සිත කියලා කියන්නේ ඇත්තටම සිතට පුළුවන් එක වෙලාවකට එක අරමුණක් එක දෙයක් තමයි ගන්න. එතකොට දැන් ඔය සමාධි කියන මට්ටමේදී ඇත්තටම වෙන්නේ අපි දකින්න දෙයකට ගිහිල්ලා හිතෙන්ම ඒකත් එක්ක ලොක් වෙනවා.
අන්න හරි. අන්න හරි.
ඒක කිසිම දෙයක්
පෙන්නේ අවධානය යොමු වෙන්නේ. ඉතින් ඒක ගැළපෙන්නේ නැහැ විපස්සනාවට.
විපස්සනාට ඔව්. ඒක තමයි මොකද මම දැන් කලින් ප්‍රශ්න අහපු මෑණිවරුන්ටත් ඇත්තටම මේ සතිය කියලා කියන්නේ ඒකේ දැනුවත් බවම කියන එක ගැන මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක හරියට තේරුලා නැති නිසා වෙන්නේ කියලා. ඇත්තටම සිතෙන් අර වගේ ආලෝකයක් හරි වාකරි අල්ලගත්තොත් අනිත් ඒවාට ගැළවිලා යන්න බෑ.
යන්න අනිත් ඒවා පේන්නේ නැහැ.
පේන්නේ
නැහැ. ඔව්. ඒ නිසා දැන් මහත්යත් කියන්නේ සමාධි කියන්නේ අත්‍යවශ්‍ය නැහැ සමාධියක ඉන්න එක. ඒ වෙනුවට හිත බොහොම නොගැඹුරු සමාධියක ඉන්න. හිත නිකන් ඔහේ මතුපිට තියන් ඉන්න. එතකොට අන්න නැවත නැවත හිත අතීතයට යන්න පුළුවන්, අනාගතයට යන්න පුළුවන්, දැනට වුණත් වර්තමානයේ වුණත් පේන දෙයකට, ඇහෙන දෙයකට ඒවට යන්න පුළුවන්. ඒ හරහා හඳුනගන්න කොහොමද හිත ක්‍රියාත්මක වෙන්නේ? මොනවද තාමත් මේ හිතේ ක්‍රියාත්මක වෙන අනුසය? මේකේ තියෙන ආශ්‍රව මොනවද? තාම කොහෙද ගියා ගිහිල්ලා අහු වෙන්නේ? කොහොමද කෙනෙක් හදන්නේ? කොහොමද පුජ්‍යලයක් හදන්නේ? කොහොමද මමෙක් හදන්නේ? ඕවා ගැන අන්න අපි හොයන්න අවශ්‍යයි.
ඔව් දැන් එහෙම ඉන්නකොට ඇත්තටම එහෙම ඉන්නකොට හිත පණිනවා නම් සිතුවිලි ඇති වෙගෙන එනවා නම් ඒක පුදුම දුකක් හැදිරු තේරෙන එතනින් ආය අතහැරලා.
හොඳයි. හොඳයි.
ඒක එහෙම යන්නේ නැහැ
සෝ. ඔව් සම්පූර්ණ ඇත්ත. ඒ වගේම ඔය සිතුවිලි අස්සේ මමිකුත් ඉන්නවා. හුඟක් කාලවට ඒ කියන්නේ මමයා පෝෂණය කරන ගතියක් ඔය සිතුවිලි අස්සේ තියෙනවා. ඒ වගේ අර අපි මේ සිතුවිලි පහළ වෙන්නේ හුඟක් වෙලාවට මමයාව පෝෂණය කරගෙන අපි කරපු වැඩක් ගැන නිකන් අපිටම මේ ආවඩා ගන්න ගතියක් නිකන් මේ 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 තහවුරු කරන ගතියක් ඒක මං හොඳට කළා මම තමයි එතන හරියටම කරේ ඔයගේ නිකන් අර ඒව හරහා තමයි නිකන් සිතුවිලි පහළ වෙන්නේ.
එච්චර දැන් දුරට සිතුවිලි එන්නේ නැහැ ඇත්තටම.
හොඳයි.
අනාගත අතීතය ගැන සින්නෙම නැහැ.
හොඳයි.
බොහෝ විට මේ මොහොතේ හිස් ස්වභාවයකම තමයි ඉන්නේ.
හරි. ඔව්. හොඳයි.
අනියම තමයි මම වැඩක් කරා. අනියම හිටියා. බොහෝ විට අර හිස් ස්වභාවය තමයි.
හොඳයි. ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතෙන්ද හැබැයි මේ සුතමේ ඥානයත් ඔතෙන්ද වැදගත් වෙනවා. මොකද අපි ඔය தත්ත්වයට වටිනකමක් දෙන්න අවශ්‍යයි. දැන් අපි ඔය හිස් කියලා කියන්නේ ඔතන හිස් කියුවට හරි ගැඹුරක් තියෙනවා. දැන් හිතන්න අපි දැකපු දෙයක් ඔස්සේ අපි යම් සංස්කරණයක් කරනවා නම් එතෙන්දී ওই හිස් බව අපිට අහිමි වෙනවා. අපි ආයි සංස්කාරයක් කරන්නේ. අපි ආයි සංස්කරණයක් කරන්නේ.
අපි ආයෙ චේතනාපූර්වකව කෙනෙක් හැදීමක් මමෙක් හැදීමක් මමත්වයේ දියුණු කිරීමක් තමයි එතෙන්දි කරන්නේ. හැබැයි අපි දැක්කා දැක්ක පමණින් ඉන්නවනම්, ඇසුණා ඇසුණ පමණින් ඉන්නවනම්, දැනුණා දැනුණ පමණින් ඉන්නවනම්, හිතට නිකම් පුංචි සිතුවිල්ලක් ආවා ඒක එතනින් නතර වෙනවනම්, අන්න අපිට ඒ සංස්කරණයකින් තොරව සංස්කරණ කිරීමකින් තොරව වාසය කරන්න අපි ඉගෙන ගන්න.
ඒක මට දැන් හදට තේරුණා කියලා සංඝංශ. මොකද මේ අනිවාර්යයෙන්ම මට තේරෙනවා මේ සිතුවිල්ලක් ඇති වෙන්නෙම මගේ පරණ තිබුණු අත්දැකීමක් හෝ තියෙන ඉස්සරහට දෙන කැමැත්තක් නිසා කියලා නෙවෙයි, ඒක එතනින්ම නවතිනවා. දැන්
හොඳයි,
ඒකට දිගට යන්නේ නැහැ.
හොඳයි හොඳයි, ඉතාලම හොඳයි. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ කියන්නේ අන්නේ වගේ අපේ හිතේ මේ සංසුම් භාවය දිනු වෙන්න දිනු වෙන්න, නිශ්ශබ්ද භාවය දිනු වෙන්න දිනු වෙන්න, සතිමත් භාවයේ සරල සතිය දිනු වෙන්න අපිට නිකන් මේක නිකාර මේ අපි ඌමනාවෙන් පවත්වන සතියක් නෙමෙයි. ඉස්තර කාලේ වගේ වම දකුණ කියලා එහෙම අවදි කරන සතියක් නෙමෙයි, නිකන් හරිම සරල සතියක්. උදු දැනුවත් බවක් එච්චරයි තියෙන්නේ. එතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ඒකේ මොකක්වත් සීමාවක් නැහැ. ඒක අපි ගහගත්ත වටකොටු මායින් ඒ මොකක්වත් නැහැ. එක අරමුණක් තුළට හිරවීමක් නැහැ. එතන තියෙන හරිම නිදහස් බවක් විතරයි එතන තියෙන්නේ.
ඔව් හරි සතුටුයි.
අර
සතුටුමත්
වෙන අපව
මොනවද දෙයක් දිහා බලන්න ගියොතින්
අර කයේ
මුලදී දැනෙච්ච කලු මේ
ධාතු ස්වභාවයන් මතුවෙන. ඒක අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය නැහැ. දැන් බුදුහාඳුර දෙන අවවාදය තමයි අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඔය කියන වාක්‍ය දෙක අතිශය ගැඹුරුයි, අතිශය ප්‍රායෝගිකයි කියන්න පුළුවන්. ඉතින් අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ කිසිවක් ඇසුරු නොකර වාසය කරනවා, කිසිවක් උපාදානය නොකර ලෝකයේ තියෙන කිසිවක් උපාදාන නොකර වාසය කරනවා. ඉතින් ඔය දේ කිරීම සඳහා තමයි අපි දැන් එල්ලේ වශයෙන් තියාගන්නේ. හොඳයි, තෙරුවන් සරණයි.
අනන්ත මම ඒ සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද සනත්?
ඔව් කමක් නැහැ.
සනන්ස දැන් ඔබ වහන්සේ කිව්වේ අර දොට තැනින් එතන ඉහට සංස්කරණය නොකර වාසය කරන ප්‍රැක්ටිස් එක තමයි අපි කරන්නේ කියලා.
ඔව් ඒක දැන් මේවයි දැන් අනුන් එක දැම්ම කරන්න බෑ හැබැයි. දැන්
එහෙම නෙමෙයි සනත්, يعني මටත් ඒක يعني මට තේරෙනවා. නමුත් මට يعني පොඩි තියෙන ප්‍රශ්නයක් මේක.
හරි.
අපි එහෙම ප්‍රැක්ටිස් කරලා ඔය සංස්කරණය කරන එක නවත්ත ගන්න එකද, يعني ඒක හුරු කරලා පුරුද්දක් හැටියට කරන එකද අපේ අරමුණ? එහෙම නැත්නම් මේ ප්‍රොසීඩියකදී වෙන දෙයක්ින් පස්සේ ආපහු සංස්කරණය වෙන තත්ත්වයට කෙලස් ටික නැති වෙලා යන එකද
මෙහෙම ගේත හැකිතින්. يعني අපි සංස්කරණය දැන් මේ අපි කරන ප්‍රතිපදාව හරහා ප්‍රොසීඩිය එක හරහා කෙටි වේලාවකට සංස්කරණයන් අත් හිටිනවා. හැබැයි ආයි පටන් ගන්න. හිතන්න විනාඩියකට නතර වුණා. එතකොට ඒකත් ඉතින් මුලදී තේරෙන්නේවත් නැහැ මෙහෙම නතර වීමක් වුණේ කියලා තේරෙන්නේවත් නැහැ. ඉතින් මොකද නැවත නැවත කරන්න අවශ්‍යයි. නැවත නැවත මාර්ගයේ වඩන්න අවශ්‍යයි, ප්‍රතිපදාවේ යෙදෙන්න අවශ්‍යයි, කරගෙන ගිය භවනාව කරන්න අවශ්‍යයි. එතකොට අන්න නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට අර විනාඩිය 2 වෙනවා. 2 5 වෙනවා, 5 10 වෙනවා. ඒ වගේ අන්න සංස්කරණ වලින් තොර සිතක්. නිදහස් සිතක්. බැසගත්තේ නැති සිතක්. ඔන්න හඳුන ගන්නවා. හැබැයි ඉතින් දැන් ඕක දියුණු කරන්න අවශ්‍යයිනේ. එතකොට ප්‍රතිපදාව හරහා අපි ඉස්සෙල්ලා හඳුන ගන්නවා. පාර මේකයි කියලා හඳුන ගන්නවා. ඊට පස්සේ පාර දියුණු කරන්න, පාර වඩන්න අවශ්‍ය වෙනවා, මාර්ගය වඩන්න අවශ්‍ය වෙනවා. ඒකයි බුදුහාඳුරෝ පෙන්නන්නේ. දැන් සතිපට්ඨානයේ කොටස් තුනක් පෙන්නනවා. ඒක විභංග සූත්‍රයේ තියෙනවා. සතිපට්ඨාන විභංග සූත්‍රයේ මුලින්ම තියෙන්නේ සතිපට්ඨාන. ඒක තමයි සිහිය පිහිටුවීම. ඊට පස්සේ පෙන්නනවා සතිපට්ඨාන භාවනා. ඒක තමයි සතිය අර ප්‍රඥාවක් වශයෙන් විපස්සනා නුවණක් අවදි කර ගැනීම සඳහා වෙනස ඒ උමනා කරන පසුබිම් පාත්තනවා. ඒක තමයි සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව, සමුදය වය ධම්මානුපස්සීව අන්න විපස්සනාවත් දියුණු කරනවා. ඊළඟට සතිපට්ඨාන භාවනා ගාමිනිච්ච පටිපදා. එබන්දු නිවැරදිව සතියක් ප්‍රඥාවක් අවදි කර ගන්නා මාර්ගයක ප්‍රතිපදාවක ගමන් කරන්න අවශ්‍යයි.
එහෙනම්
සම්මත
මට තියෙන ප්‍රශ්නේ කියන්නේ මට හරියටම පැහැදිලි නැහැ.
නිවන කියන්නේ මොකක්ද කියලා. කියන්නේ සෝතාපන්න ඵලයේදී වෙන්නේ මොනවාද කියන එක මට හරියට පැහැදිලි නැහැ. ඒ කියන්නේ අපි මේ උත්සාහ කරනවා, ඒ කියන්නේ උදයවය දකිමින් ඉන්න උත්සාහ කරනවා. ඒක එහෙමම කර කර ඉන්න ප්‍රැක්ටිස් එකක්ද, එහෙම නැත්නම් එහෙම කර කර ඉන්නකොට දකින්න දෙයක්ද, එහෙම නැත්නම් එහෙම කර කර ඉන්නකොට මොකක් හරි වෙන දෙයක්ද කියන එක මට තවම
හොඳයි හොඳයි, වැඩේ කරගෙන යන්න. එහෙනම් දැන් අපි ඔතෙන්දී නිකන් අපි මාර්ගයට බැස ගැනීම කියන අදහස තමයි සෝතාපන්න කියන අදහසේ තියෙන්නේ. ශ්‍රෝතස ආපන්න, ශ්‍රෝතසට පැමිණීම. ශ්‍රෝතස කියලා කියන්නේ අෂ්ටාංග මාර්ගය. ඉතින් එතකොට අපිට නිවැරදිව යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැටහීම පටන් ගත්තා නම් එතන යම්කිසි අවබෝධයක් පැමිණුණා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ පැමිණුණ අවබෝධයත් නිවැරදි අවබෝධයක්ද නැත්නම් අපි මේ අපිව කරගත්ත අදිතක්සේරුවක්ද, අනුමාන ඥානයක්ද මේ, නැත්නම් අපි මේ කරගත්ත ආරෝපණයක්ද කියලා ගැටළු සහගත තැන් තියෙනවා. ඒ නිසා අපිට එකපාරටම මං මෙන්න මොකද්ද එකක් උනාය, දැන් මං සෝතාපන්න උනාය කියලා එහෙම තීරණ ගන්න බෑ. ඒ බඳු අපි තීරණ අරගෙන අදිතක්සේරුවට ගත්තොත් අපි එක්කෝ මුලා වෙනවා, නැත්නම් අපි කියාපාන්න ගන්නවා, ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම තැන්වලදී වඩා හොඳයි ප්‍රතිපදාවේ නැවත නැවත නිරත වෙන්න. නැවත නැවත නිරත වෙනකොට තමන් තුළ චර්යාමය වශයෙන්, ප්‍රතිපදා වශයෙන්, තමන්ගේ කෙලෙස් අඩුවීම් වශයෙන් දේවල් තේරෙන්න ගන්නවා නම් ඉතින් ඒක දිගට වඩන්නයි තියෙන්නේ. ඉතින් මේවැදී අර අපිට බෞද්ධයන් වශයෙන් අපි මේවා අහලා තියෙන නිසා මේවා ගැන ලොකු උනන්දුවක් තියෙනවා. හැබැයි එතෙන්දී අපි කලබල වෙන්න නරකයි මේ දේවල් අපේ ඔළුවේ දාගන්න. ඒ කියන්නේ මේ තනතුරු අපේ ඔළුවේ දාගන්න, මේ ඔටුනු පළඳ ගන්න කලබල වෙන්න නරකයි. අපිට තියෙන්නේ ප්‍රතිපදාවේ යෙදෙන්න. අපි ලොකු සාන්නාසේම කියන්නේ ඵල අපේක්ෂාවෙන් තොරව ප්‍රතිපදාවේ යෙදෙනවා. ඉතින් මේ අපි එතන තමයි ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. එතන තමයි බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ නිවැරදි මාර්ගයක් අපිට කියලා තියෙන්නේ. ඒකායන මාර්ගයක් කියලා තියෙන්නේ. ඍජු මාර්ගයක් අපිට කියලා තියෙන්නේ. මේකේ ගමන් කරන්න අපේ හිතේ දුක් දුම්නස් දුරු වෙන්න ඕනේ. අපේ හිතේ තිබුණ හඬා වැළපීම්, ශෝක කිරීම ඒවා නතර වෙන්න ඕනේ. පොඩ පොඩ පහ වෙන්න ඕනේ. ඒ වගේම හිත පිරිසුදු වෙන්න ඕනේ. හිතේ කලින් තරම් දැන් රාගේ පහළ වෙන්නේ නැහැ. කලින් තරම් හිත කේන්ති ගන්න නැහැ. ද්වේෂය පහළ වෙන්නේ නැහැ. කලින් තරම් හිතේ ඊර්ෂ්‍යාවක් නැහැ. කලින් තරම් හිතේ මසුරුකමක් නැහැ. කලින් තරම් හිත එකට එක කරන ගතියක්, මේ පලි ගන්න ගතියක් අන්න ඒව නැහැ. කියලා අන්න ඒ වගේ තමා තුළම මේ කෙලෙස් අඩුවීමක් Tamanට පේන්න ගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්න ඕනේ. අන්න ඒ වගේ අපිට අර සාධනීය පැත්තකින් අපිටුළු ගුණධර්ම දියුණු වෙනවා කියලා තේරෙනවා නම් ඉතින් යනපාර හරි කියලා යන්න පුළුවන් ඉදිරියට.
මට තියෙන ප්‍රශ්නේ දැන් මම මට එක දිගට භාවනා කරන්න බැරි අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රැක්ටිස් කරත් සමහරට සතියක් දෙකක් ඒක කැඩෙන වෙලාවල් තියෙනවා. එහෙම කැඩෙනකොට භාවනා කරන කාලය ඇතුළත ඒ දේවල් කියන්නේ අනිත් කෙලෙස් මේ අඩු වෙලා යන බව මට තේරෙනවා. හැබැයි භාවනාව කැඩෙන ගමන් අපෝ එයා මත වෙනවා කියලා තේරෙනවා. අනේ ඒක නිසා තමයි සනසෙ කියන්නේ ඔබ හිතේ කිව්වා වගේ මට හිතෙන මේක මම ප්‍රේරණය කරගන්න දෙයක්ද. ඒ කියන්නේ මම ඒක ප්‍රැක්ටිස් එකක් නිසා තියෙන්නේ. මේ ප්‍රැක්ටිස් එක නැති වෙන ගමන් අපහු කඩාගෙන හිටින තැනනේ
මම තමින් ඉන්නේ. ඒක තමයි. ඒ අපි ඒ වගේ මුල් කාලෙදි වැටි වැටි තමයි නැගිටින්න වෙන්නේ. මේක නිකන් අර ලිස්සන ගහ නගිනා වගේ තමයි මුලදී. මොකද පොඩ්ඩක් වඩෙනවා ආයි කඩන් වැටෙනවා. ආයෙත් පොඩ්ඩක් වඩිනවා මේ වැඩෙනවා ආයි පොඩ්ඩක් කඩන් වැටෙනවා. ආයෙත් බිම්දිනවා කඩන් වැටෙනවා. එහෙම තමයි ඉතින් අපි වුරුදු වෙන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ ඉතින්. මොකද තාම නීවරණ හරිම ප්‍රබලයි. තාමත් ඉතින් අපේ මමත්වය අවිද්‍යාව ප්‍රබලයි. ඒ නිසා ආයෙත් බිම්දිනු වැඩෙනවා. ඉතින් ආයෙත් හැබැයි කොහොම හරි දූවිලි පිස දාගෙන ආයෙත් ඉතින් නැගිටිනවා. ආයෙත් උන්න වැටෙනවා. ආයෙත් නැගිටිනවා. ඒ වගේ එහෙම යන ගමනකදී තමයි කවදා හරි අපේ ඒ කියන්නේ යම් දැන් ඕක බුදුරජාණන් වහන්සේ සංයෝජන ධර්ම පැත්තෙන් විස්තර කරන්නේ යම් සංයෝජන ධර්ම කීපයක් ආයෙන් පැන නොනගින මට්ටමකින් බැහැර වෙන්නේ යම් මට්ටමකදී තමයි. ඉතින් ඒක අපිට ඉතින් ප්ලෑන් කරලා කරන්න අමාරුයි, සැලසුම් කරලා කරන්න අමාරුයි. අපිට තියෙන්නේ මාර්ගය දිගට වඩන්නයි අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ. හැකිතාක් මාර්ගය දියුණු කරන්න උත්සාහන්ත වෙනවා. බොහොම අවංක නිහතමානී උත්සාහයක් දරනවා මාර්ගය දියුණු කරන්න. ඒක يعني බුදුහාඳුරුව ගැන විශ්වාසය තියාගෙන ශ්‍රද්ධාවෙන් වැඩේ කරගෙන යනකොට පොඩ පොඩ යන පාරත් නිවැරදියි කියලා යම් යම් තරමකින් තේරෙන්න ගත්තාම ඉතින් හරි පාරේ නම් යන්නේ කවදා හරි ඒ ඉලක්කයට ළඟා වේවි කියන ඉලක්කේ තියාගෙන විශ්වාසය තියාගෙන කරගෙන යනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඕන නම් හිතා ගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් දැන් මං අද භාවනා කළා අවුරුදු දෙකකින් සෝවන් වෙනවා. එහෙම කියලා මං ප්ලෑන් කරගෙන ගියොත් එතන තියෙන්නේ නිවැරදි විපස්සනාවක් නෙමෙයි. මොකද එතකොට මෙතන නිවිලා නැහැ. මේ මොහොත නිවිලා නැහැ. මේ මොහොතේ මම මොකද්දෝ එකක් කරනවා. අනාගතේ මොකද්දෝ එකක් ලබන්න. ඒතකොට තාම තියෙන්නේ හරි අනාගතය ගැන තියෙන භව තණ්හාවකින් තමයි දැන් යන්නේ. ඒ වෙනුවට බලන්න මේ මොහොතේ නිවෙන්නේ කොහොමද කියලා. මේ මොහොතේ රාගයෙන් තොරද? මේ මොහොතේ හිත ද්වේෂයෙන් තොරද? මේ මොහොතේ හිත මෝහයෙන් තොරද? මේ මොහොතේ හිත ප්‍රඥාවක් දියුණු කරනවද? ප්‍රඥාවක් මත පිහිටලද? මේ මොහොතේ අනාගතයක් ගැන අපිට ලොකුවට මේක අවශ්‍ය නැහැ. අතීතයත් අතහැරිලා අනාගතයත් අතහැරිලා පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත විපස්සති. එහෙමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං යද තීතං පහීනන්තං අපත්තංච අනාගතං. පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත විපස්සති. අසංහීරං අහංකුප්පං යං විද්වාමනු බ්‍රූහේ. කියලා බුදුරජාණන් වහන්සේ බද්දේ කරත්ත සූත්‍රයේදී හරිම ලස්සනට ප්‍රකාශ කරනවා. මේ අතීතයේ ලොහු බැඳගෙන යන්න එපා. අනාගතයේ ඔස්සේ දිගින් දිගට ප්‍රාර්ථනා කර කර ඒ ඔස්සේ යන්න එපා. මොකද අතීතය වෙලා හමාරයි. අනාගතේ තවම පැමිණියේ නැහැ. ඒ නිසා මොකද්ද කරන්න තියෙන්නේ? පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. මේ ප්‍රත්‍යුප්පන්න වශයෙන් මේ මොහොතේදී හේතුඵල ධමයක් වශයෙන් මේ පැනනගින දේවල් වල මේ පැනනගින ධර්මතා වල එතන එතන විපස්සනාවක් වඩන්න. එතන එතන නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන්න. එතන තමයි විපස්සනාවක් තියෙන්නේ. මේ මොහොතේ කටයුතු කරන්න උත්සාහන්ත වෙන්න. ඉතින් එතකොට අන්න අපි නොදැනුවත්වම වගේ අර මමයා හදන එක, සක්කාය දිට්ඨිය පෝෂණය කරන එක, ඒ ඔක්කොම ප්‍රතිපදාව හරහාම අපි ගහගෙන යන්නේ ඒවටත්. ඒවටත් කසපහර එල්ල කරගෙන යන්නේ. ප්‍රතිපදා ඒ තරම් ප්‍රබලයි. එතන යම් කිසි දවසකදී ඉතින් අර ඒවා නැත්තටම නැති වේවි කියලා තමයි යන්න තියෙන්නේ.
සනස දැන් එතකොට සනස විස්තර බලනකොට දැන් අපි ඔය එකම කියන්නේ ඉන්ද්‍රිය හයෙන් ගන්න අරමුණු වල ඇතිවීම නැතිවීම බල බල ඉන්නකොට වෙන වැටහිම රළුව තියෙන දේ දැන් තේරෙනවා සහ ඒක බල බල ඉන්නකොට ඒක ගැන අප්‍රසන්න බවක් ඒක නතර කරගන්න පුළුවන් නම් හොඳයි කියලා බවක් එහෙම හැංගෙනවා සනස. කලින් කියපු පොත්තේ නැකනේ අභිධර්ම සම්බන්ධ පොත් මම ටිකක් කියවලා මට ලොකු දැනුමක් නැහැ. මම දහම් පාසල් ගියපු කෙනෙක් නෙමෙයි. ඒතර මට හැබැයි මම දන්නවා අභිධර්මයේදී ඕකේ තාතාව පොඩි කොටස් වලට බෙදලා මේ වෙන් කරන එකක් තමයි වෙන්නේ කියලා. ඒතර සනස් අපි ඒවා ඒ පුංචි පුංචි කොටස් දකින්න උත්සාහ කරන්න ඕනේද?
අවශ්‍ය නැහැ. ඒක එතෙන්දී පෙනෙන මේ කියන්නේ අපි වෙතට පැමිණි ටික තමයි අපි විවසනා කරන්නේ. නැතුව නොපැමිණි දේවල් තාම අපි වෙතට ළඟාවෙච්ච නැති දේවල් ඒවා විපස්සනා කරන්න බෑ. අපි වෙතට පැමිණි දුකෙන් තමයි අපි දුක අවබෝධ කරගන්න හදන්නේ. ඒ නිසා ওই කාරණාව විශේෂයෙන් මතු කරනවා මේ මාළුන්කේ පුත්ත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ දැන් අපිට අතීතයේදී වුණෙත් නැති අනාගතයේදී වෙන්නෙත් නැති අනාගතයේදී වෙයි කියලා හිතන්නෙත් නැති දෙයකින් දුකක් ඇති වෙයිද කියලා අහනවා. දැන් වෙන්නේ නැති දෙයකින් දුකක් ඇති වෙද කියලා අහනවා. ඒ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේමයි කන, නාසය, දිව, කය, මනස සම්බන්ධ. ඒතකොට අපිට තියෙන්නේ මේ මොහොතේදී පැමිණි දුක තමයි අපි අවබෝධ කරගන්න හදන්නේ. ඉතින් ඒ දුක අපේ සම්පජඤ්ඤය දිනු වෙන්න, සතිය තව තව වැඩෙන්න, තව තීක්ෂණ වශයෙන් වැටහෙනවා. ඒ නිසා අපි ඔතෙන්දී පොතේ මෙහෙම තියන අය ඒ කෑල්ල මම ගන්න ඕනේ මෙතන මේ විදිහට තේනවය කියලා අපි ඒක ඔළුවේ තියාගෙන ඒක මේකෙන් ප්‍රූව් කරන්න හදනවා නම් මේකෙන් සාධනය කරන්න හදනවා නම් එතකොට අමාරුයි. අපි එහෙම දෙයක් නෙමෙයි භවනාවේදී කරන්නේ. ස්වාභාවිකව මේකට වැඩෙන්න දෙනවා. අපේ පැත්තෙන් අපි පුළුවන් තරම් ඒකට උමනා කරන පරිසරය සකස් දෙනවා. සකස් කරලා දෙනවා. පොළව සකස් කරලා දෙනවා. හිතට ක්‍රමානුකූලව ප්‍රඥාවෙන් වැඩෙන්න ඒ උමනා කරන පරිසරය සකස් කරලා දෙනවා. එතකොට ඒක ඉබේම ලස්සනට හේතුඵල ධමයක් වශයෙන් ධර්මතාවක් වශයෙන් දිනු වෙන පටන් ගන්නවා. ඒ නිසා අර සුත්තමේ ඥානය පොතේ දැනුම ඉස්සරහට දාගන්න එපා. මේ කටයුත්තේදී පුළුවන් තරම් භාවනාමේ ඥානය තමන්ගේ අත්දැකීම මූලික කරගෙන යන්න.
හොඳයි සරස්. සපන්සර් කොටක්
වෙන්නේ. හොඳයි, මං හිතන්නේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්නේ පමණයි. අපිත් පැය දෙකකට වගේ ආසන්න කාලයක් අද ධර්ම දේශනාවත් සමගත්, ඒ වගේම ධර්ම සාකච්ඡාවෙත් නිරත වුණා. එහෙමනම් අපි අද දවසේ ධර්ම සාකච්ඡාව, ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරමු. මෙතෙක් අපි රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන්, ඥාතීන්, සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං කුඤ්ඤක්කේත්තං අනුත්තරං දුර්ලභේනේ මයා ලද්දං පස්සෙන්තුම් වන්දිතුම් වරං චාරිපුත්තාදි තේරාණං ආගන්තම් පටිපාටියා ශ්‍රද්ධා ශීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.